අයිබෝවන් ලිපි ලේඛන ආදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2015 වර්ෂය සඳහා වන 2015 වර්ෂය සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තා මම ඉදිරිපත් කරමි මෙම වාර්තාව තිරසර සංවර්ධනය හා පරිසරය සහ ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සමාජ සවිබල් ගැන්වීම හා සුබසාධන අමාත්‍යංශය
නියෝජ්‍ය කතානායකතුමනි 2015 වර්ෂය සඳහා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව සෞඛ්‍ය හා මානව සුබසාධනය සමාජ සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු විදේශ රැකියා අමාත්‍යංශයේ අමාත්‍යතුමිය වෙනුවෙන්
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
පෙත්සම් පිළිගැන්වීම ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ගරු පූජ්‍ය අතුරලිය රතන සමිඳුන් වහන්ස ගරු හර්ෂන් රාජකරුණා මහතා ගරු පියල් නිශාන්ත මහතා
ගරු කතානායකතුමනි කිවිවත්තුඩුව තලගල සුනිල්වත්ත අංක 468 දරණ ස්ථානයේ පදිංචි DMD සුසිල් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නුම්.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු වාසුදේව නානක්කාර මැතිතුමා.
මම අසමී ගරු නියෝජ්‍ය කතානායකතුමා.
කඳුරට නව ගම්මාන යටතල පහසුකම් සහ ප්‍රජා සමාජ මැතිතුමාගෙන් ඇසීමට අනුබල දිගම්බරම්.
ஒன்று தோட்ட பிரதேசங்களில் 250,000 குடும்பங்களுக்கு 7% வீதம் வழங்குவதற்கு 10,937.5 ஏக்கர் காணி தேவைப்படுகின்றது. 2. மேலே கேட்கப்படுகின்ற விவரங்கள் ஒவ்வொரு பெருந்தோட்ட கம்புகளின் மாவட்டங்கள் மற்றும் தோட்ட ரீதியாக இணைப்பு 1, 2, 3 இணைக்கப்பட்டுள்ளது. 3. ஒரு நாட்டு பிரஜைக்கு காணி உரிமை என்பது முக்கியமானது. ஆனால் இலங்கையில் நாட்டில் பொருளாதாரத்தை கட்டியெழுப்பும் தேயிலை செடிகளுக்கு உரமாகி போன மலைய மக்களுக்கு காணி உரிமை என்பது இல்லாதிருப்பது வருத்தமளிக்கின்றது. ஆனால் மலைய மக்களுக்கு காணி உரிமை கட்டாயம் வழங்கப்பட வேண்டும் என்ற நிலைப்பாட்டில் நாம் உள்ளோம். சிறிதளவு காணி உரிமை கூட இல்லாத மலைய மக்கள் காணி உரிமை வழங்கப்படும் பட்சத்தில் அதனை நிராகரிக்க வாய்ப்பில்லை என நான் கருதுகின்றேன். ஒன்று எனது அமைச்சின் கீழ் பல மாவட்டங்களில் வீடமைப்பு திட்டங்கள் முன்னெடுக்கப்பட்டு வருகின்றது. காணிகள் பெற்றுக் கொள்வது தொடர்பில் பல சிக்கல்கள் உள்ளன. மலைய பகுதிகளில் தரிசு நிலங்களே காணப்பட்டாலும் அவைகள் வீடுகளை நிர்மாணிப்பதற்கு உகந்ததாக இல்லை. ஆனால் சில பிரதேசங்களில் தேயிலை செடிகளை அகற்றியே வீடுகளை கட்ட வேண்டியுள்ளது. பெரும்பாலும் புதிய தேயிலை செடிகளை அல்லாமல் பழைய தேயிலை செடிகளை அகற்றியே வீடுகளை நிர்மாணிக்கப்படுகின்றது. மறுபுறம் தேயிலை செடிகளை முட்டாக அகற்றி அம்மக்களின் வாழ்வாதாரத்தையும் இல்லாதொழிக்க முடியாது. இருப்பினும் நிலைமையை முறையாக முகாமைத்துவம் செய்வதன் மூலம் காணி பிரச்சினை தீர்க்கப்பட வேண்டும். இது ஒரு சவாலான காரியம் என்றாலும் எங்களுடைய மக்களின் நலனுக்காக அவசியம் செய்யப்பட வேண்டியுள்ளது. 3. 100 வளங்களுக்கு மேலாக லயன் நகரங்களில் வாழ்கின்ற மக்கள் அதிலிருந்து மீட்டு தனி வீட்டில் குடியமர்த்த வேண்டும் என்பது எங்களுடைய நோக்கம். லயன் வீடு என பார்க்கும்போது அதற்கு முன்புறம் மட்டுமே வாய்ப்பு உண்டு, பின்புறம் கிடையாது. தோட்ட லயன் அதன் அறைகள் பற்றி கௌரவ பாராளுமன்ற உறுப்பினர் அவர்களுக்கு நான் புதிதாக சொல்ல தேவையில்லை. லயன் வாழ்க்கை முறை கஷ்டங்களை நீங்கள் நன்கு அறிவீர்கள். எனவே தற்பொழுது லயன் குடியிருப்பு முன் முற்றுப்பின் புறத்திலும் 7% காணி வழங்குவது சாத்தியமற்றது. 3. உண்மையில் அப்படி செய்தால் எங்களுக்கு மகிழ்ச்சி. மனுசரிவு, வெள்ளப்பெருக்கம் போன்ற இயற்கையானத்தில் அபாயங்களுக்கு மத்தியில் குடியிருப்பு மக்களுக்கு அது விமோசனமாக அமையும். இது தொடர்பாக பெருந்தோட்ட கம்பெனிகளை கையாளும் பெருந்தோட்ட கைத்தொழில்கள் அமைச்சிடம் ஆலோசனை பெற வேண்டும். ஒன்று பொருத்தமற்றது.
අතුරු ප්‍රශ්නය සමාවෙන්න දෙමළ භාෂාවෙන් අතුරු ප්‍රශ්නය අහන්න බැරිවීම ගැන මේ ඉඩම් ප්‍රමාණය කොච්චරද මුළු ඉඩම් ප්‍රමාණය වමනා ප්‍රමාණය මේ මිනිස්සුන්ට පැච සත බැගින් දෙන ඔබතුමා කියතින ඇමුණුම් එක දෙක තුනේ ඔක්කොම තියෙනවා කිය මම ප්‍රශ්නයක් ඇටියා නාන්නේ තියෙන ආකාරයට මුළු කොච්චර ඉඩම් ප්‍රමාණයක් ඕනද පච්ච සත ගාන දෙන්න මේ පවුල්වලට
අක්කර දාදක්
අක්කර දහදාහක ප්‍රමාණය ලබා ගැනීමේදී දැනට තිබෙන නිවාස වල ඉදිරිපස හා පිටුපස සැලකීමට ගනිමින් පච සත ගාන දීම ක්ෂණිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් දෙයක් එය ප්‍රායෝගිකව සුදුසු නැහැ කියලා ඔබතුමා කියන්නේ ඇයි?
එතරම් ලයන් කාමර බැලුවත් ඇවිලා මන්තුමනේ පිටිපස ඉඩමක් නැහැ. ඉස්සර තමයි තියෙන ටිකක් තියෙනවා. ඒක එතරම් අමාරු වැඩ ඇවිල්ලා. මොකද එක ලයන් කාමර 10ක් තියෙනවා මේ පැත්තේ කාමර දෙක අනිත් පැත්තේ කාමර දෙකක් තියෙනවා. ඊට පස්සේ බැලුවත් ඇවිලා අනිත් පැත්තේ ඉඩම් නැහැ. ඉස්සර ටිකක් තියෙනවා. ඒක අමාරු වැඩ ඇවිල්ලා. එතරම් මේ ප්‍රයෝගික නැහැ ඒක ඇවිල්ලා.
දැන්ට අමතුමා පිළිගන්නවා මිනිස්සු පදිංචිව ඉන්න ප්‍රදේශය මේ ඉඩම් බෙදා දීම සඳහා අපි පාවිච්චි කළොත් එතකොට අලුත් ඉඩම් වමනා වෙන්නේ ටිකයි. දැනට පදිංචි වෙලා ඉන්න ඉඩම් වලම ඒ අය දැනට පර්චස් එකේ දෙකේ ඉන්නවා. එතකොට දැන් ඊළඟට පිටිපස්සෙත් ලයින් කාමර තියෙනවා, ඉස්සරහෙත් ලයින් කාමර තියෙනවා තමයි. ඉතින් ඒ ප්‍රමාණයට ඉඩම් අපි ගත්තොත් වතු වලින් අපිට මේ පර්චස් සත බැගින් හැම පවුලකට දීමේ කටයුත්ත වැඩි කල නොගොස් ඉතා ඉක්මනින් ඉවර කරන්න පුළුවන් නේද?
සාමාන්‍යයෙන් එතන
ගරු ඇමතුමා දැන් දෙපාරක් උත්තර දුන්නා.
නෑ මම කියන්න මේ මොකද එතන හරි අමාරු. මොකද ලයින් කාමර තියෙනකොට මේ පොත්ත තියෙන මේ පල්ලම තියෙන අනිත් පැත්තේ සමහර ලයින් කාමර පල්ලම තියෙනයි. අර සමහර ලයින් කාමර තියෙමයි එමෙ ඉස්සරහට මේ ඉඩම් තියෙනයි. ඒක නිසා අපි පලාපොරොත්තු යනවා ටේගස් කලා නැතුව පුළුවන් තරම් අර අපි පොජස් සතක් අරගෙන ගෙවල් ටික අදලා දෙන්න.
අවසාන ප්‍රශ්නේ
ටේගස් තිබෙන ටේගස් නැති බිම් ප්‍රමාණ මොනවද කියලා දැනට සමීක්ෂණයක් ඔබතුමන්ලා කළා තියෙනවද? ටේගස් දැනට නිසි ආකාරව වගා නොකරමින් තිබෙන්නා වූ මූමි ප්‍රමාණය කොච්චරද කියලා ඔය තමනාස්සේලාගේ ඇමුණුම් වල සඳහන් කළා තියෙනවද?
ප්‍රශ්නෙට වෙනම උත්තරයක් දෙන්න වෙනත් අපිට වෙලාව කරු වාස්තු ඇමතුමා හිතා වැදගත්
ප්‍රශ්නයක්. මම ඔතන ලිඛිතව දෙන්න ඔතමට. හොඳයි. මම අනිවාර්යෙන් දෙන්න ඇති.
ගරු බුද්ධික පතරණ ඇමතුමා ප්‍රශ්න අංක 2 ස්වදේශ කටයුතු ඇමතුමාගේ ඇසීමට
ගරු කථානායකතුමනි මම මේ ප්‍රශ්නේ අහන්න කලින් ඔබතුමාට සඳහන් කරන්න ඕන මට මේ ප්‍රශ්නේ අද සභාගත කරත් ඒ තරම්
ගොඩේ ඉන්නේ නේද?
මම
ගරු ඇමතුමා මේ ප්‍රශ්නෙට උත්තරේ ලබා දෙනවද?
එහෙමනම් ප්‍රශ්නේ මම උත්තරේ හන්සත්ගත කරන්න.
හොඳයි. අපි ඔබතුමාට බුද්ධ ගැමතුමා මන්ත්‍රීතුමාට අවස්ථාවක් දෙනවා.
කථානායකතුමනි, නියෝජ්‍ය කථානායකතුමනි, ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඔබතුමා ඔය මූලාසනයේ ඉදිද්දිම 2016 ඔක්තෝබර් 26 වෙනිදා මම මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහුවා. ඒක එදා හන්සත් වාර්තාවේ 800 වෙනි කොළමේ සිට 805 දක්වා තියෙනවා. ඒ තමයි 1818 කැරල්ලට දායක වුණු වීර කැප්පිටිපොළ නිලමෙතුමා ඇතුළු 19 දෙනෙක් ඊයේ වෙනකන් රාජද්‍රෝහීන් විදියටයි ලේඛනයේ තිබුණේ. අවුරුදු 198ක් නිදහස ලැබලා අවුරුදු 68ක් අපි ලැජ්ජ වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඊයේ අතිගරු ජනාධිපතිතුමා මම ඒ ජනාධිපතිතුමා නිකුත් කරපු විශේෂ අධිකාර පත්‍රය සභාගත කරනවා. මේ අය ජාතික වීරයන් විදියට නම් කරලා තියෙනවා. ඒ වගේම රොබර්ට් බවුන්ඩ්‍රික් ආණ්ඩුකාරවරයා 1818 ජනවාරි 10 වෙනිදා දේශද්‍රෝහීන් වශයෙන් ප්‍රකාශයට පත් කරපු ඒ ප්‍රකාශය ප්‍රත්‍යාදිෂ්ඨ කරලා තියෙනවා. මගේ ජීවිතේ එදා වයඹ සංවර්ධන ඇමතුමා මේ උත්තරේ දුන්නා. මගේ ජීවිතේ මම වේදනාවටම පත් වෙච්ච දවස, මගේ පියා නැති වෙච්ච දවස, මීට මාස 5කට කලින් ඉන් පස්සේ මගේ වේදනාවක් ඇති වුණා නම් මේ උත්තරේ අහපුවාම තමයි මම වේදනාව උනේ. අද තමයි මගේ ජීවිතේ මම වඩාත්ම සතුටු වෙන දවස. මම විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමාට, අග්‍රාමාත්‍යතුමාට, අධිකරණ ඇමතුමාට, අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන ඇමතුමාට, විශේෂයෙන් මේ ගරු සභාවේ ඔබතුමා ඇතුළු පක්ෂ බේදයෙන් තොරව සියලු මන්ත්‍රීවරුන්ට මම එකඟ වෙනවා. මගේ ආචාර්ය පුද කරන මගේ නෙවෙයි රටේ ආචාර්ය පුද කරන අපේ පීතෘ භූමිය වෙනුවෙන්, අපේ පීතෘ භූමියේ අපි කියන්නේ මහ ලොකුවට 1948 අපි ලේ බිඳක්වත් හෙලන්නේ නැතුව නිදහස ගත්තා කියලා නෑ. 1818 කරල්, 1848 කරල්, 1915 අමාත්‍යප වීරයන්ගේ අරගලය මේ සියල්ල ඔස්සේ අපේ නිදහස අපිට ලැබුණේ. ඒ නිසා අපි මේ මෙතනින් නතර වෙන්න බෑ. ජාතික ව්‍යාපාර විදිහට අපි තව යා යුතු ගමනක් තියෙනවා. අපේ පුස්කොළ පොත් විශාල ප්‍රමාණයක් යුරෝපයේ කෞතුකාගාරවල සංරක්ෂණ තැන්වල තියෙනවා. මේ අපේ පාරම්පරික උරුමයන්.
හොඳයි.
ඒවා අපේ පාරම්පරික දැනුම. ඒ ටික අපි ලබා ගන්න ඕනේ. ඒ වගේම තාරා දෙවගණගේ ප්‍රතිමාව ඇතුළු ප්‍රතිමා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම මේ ඥාතීන්ට ලැබිය යුතු සාධාරණ අපි ඉෂ්ට කරන්න ඕනේ. ඒ වගේම 1848 කරල්ලේ වීර පුරංගප්පු ගොංගාලේ කොට බලන ඇතුළු වීරවරුන්, ඒ වගේම පෘතුගීසි ලන්දේසි පාලන සමයේ සහ 1915 හෙන්රි ප්‍රේදිස්, ඒ වගේම සරදියෙල්. සරදියෙල් සම්බන්ධයෙන් සමහරු කියන්නේ හොරෙක් කියලා. හැබැයි අධිරාජ්‍යවාදීන්ට එරෙහිව අරගල කරපු කෙනෙක්. ඒ නිසා මේ සියලු දෙනාට සාධාරණයක් ඉෂ්ට කරන්නත් අපේ ස්වභාවයයි. ඇහැරේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම
හොඳයි
මේ මොහොතේ අපි හුස්ම ගන්න මේ ජාතික වීරයෝ එදා තමුන්ගේ ලේ දහඩිය කඳුළු ජීවිත පවුල් දේපල මේ මාතෘ අපේ පීතෘ භූමිය වෙනුවෙන් කැප කළ නිසා, ඒ නිසා නැවත වරක් සමස්ත රටෙත් ජනතාවගෙත් ගෞරවය පුද කරනවා. ඒ වගේම ජනාධිපතිතුමා මේ ජාතික ගීය දෙමළෙන් කිව්වා. ජනාධිපතිතුමා ජාතික සංහිඳියාව ගැන කතා කරාට සිංහල බෞද්ධ ගැන සලකන්නේ
නැහැ.
මේ සියල්ල බොරු කල්ලා තියෙනවා. ඒ හරහා සැබෑ ජාතික අරගලයට තව අලුත්
යමක්
ජනාධිපතිතුමාත් කැබිනට් මණ්ඩලයත් අගමැතිතුමාත් එකතු කරලා තියෙනවා කියලා මම සඳහන් කරනවා.
හොඳයි. ඔබතුමා පසුපෙළ මන්ත්‍රීවරයෙක් හැටියට මේ යෝජනාව ඉදිරිපත් කළා. ඉතා කෙටි කාලෙකින් මේ සම්මත වීම ගැන අපේ ප්‍රසාදය. ප්‍රශ්නාංක 3 චමින්ද විජේසිරි මහතා
ආනගර නියෝජ කතානායකතුමනි,
සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගේ
උත්තර දෙනවා නියෝජ කතානායකතුමනි. පළවෙනි ප්‍රශ්නේ ආයක මේ වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ ලංකා ඩිපෝ සංඛ්‍යාව කොපමණද? බදුල්ල දිස්ත්‍රික්කයේ තුල ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 4ක් පිහිටා ඇත. එනම් බදුල්ල, බණ්ඩාරවෙල, කැප්පිටිපොළ සහ මයිඅංගන යන ඩිපෝ 2. බදුල්ල දිස්ත්‍රික්කයේ තුල පිහිටි ඩිපෝ දිනකට ධාවනය කරන සාමාන්‍ය බස් රථ ප්‍රමාණය 5 පරිදි වේ. බදුල්ල බස් රථ 100යි, බණ්ඩාරවෙල 96යි, කැප්පිටිපොළ 96යි, මයිඅංගනේ 45යි. සමස්ත බස් රථ ප්‍රමාණය 337යි. 3. බදුල්ල දිස්ත්‍රික්කය තුල පිහිටි සියලුම ශ්‍රී ලංකම ඩිපෝවලින් ඩිපෝ අලාභදායක වේ. එය එක් එක් ඩිපෝවන්හි අලාභය ඇමුණුම් අංක 1-4 දක්වා තියෙනවා. විශේෂම වගකීම අපි ගෙවන්න තියෙන ඒවා ඇමුණුම් 5 මේ සඳහන් වෙනවා. එක සභාගත කරනවා. බදුල්ල දිස්ත්‍රික්කය තුල පිහිටි ඩිපෝවල මුළු සේවක සංඛ්‍යාව වෙන්වෙන් වශයෙන් 5 සඳහන් පරිදි වේ. බදුල්ල 632යි, බණ්ඩාරවෙල 597යි, කැප්පිටිවල 576යි, මයිඅංගනේ 282යි. සමස්ත එකතුව 2087ක් තියෙනවා මේ සේවක සංඛ්‍යාව ඩිපෝ 4ෙම. පස්වෙනි ප්‍රශ්නය, ප්‍රශ්නයේ උත්තරය, බදුල්ල දිස්ත්‍රික්කයේ තුල පවතින ඩිපෝවල සුළු රියදුරු කොන්දොස්තර හිඟයක් පැවතුනද කිසිදු ආකාරයක බස්තර ධාවනය සඳහා ධාවනය කටයුතු අඩාල වීමට එම තත්ත්වය බලපා නොමැති බව පහත විස්තර කර ඇත. කෙසේ වුවද බදුල්ල දිස්ත්‍රික්කයේ තුල පවතින ඩිපෝවල කිසිදු ආකාරයක කාර්මික හිඟයක් නොමැත. ඩිපෝ බදුල්ල රියදුරු 3ක් හිඟයක් තියෙනවා. බණ්ඩාර ඩිපෝයේ කොන්දොස්තර 2 හිඟයක් තියෙනවා. කැප්පිටිපොළ රියදුරු 14යි හිඟය. මයිඅංගනේ කොන්දොස්තර 2යි. කිසිම තැනක කාර්මික හිඟයක් නැහැ. බදුල්ල දිස්ත්‍රික්කයේ තුල පවතින ඩිපෝවල විශේෂයෙන් අමතර කොටස් නොමැති බස් රථ නතරවීමක් සිදු නොවේ. ඒ බව එක් එක් ඩිපෝවල කාලසටහන් අවශ්‍යතාවයේ ලබා දී ඇති ඉලක්ක හා ධාවනයට ලබා දී බස් රථ ප්‍රමාණය සැසඳීමේදී සාමාන්‍යයෙන් සෑම ඩිපෝවකම දෛනික කාලසටහන් අවශ්‍යතාවයේ මෙන්ම ලබා දී ඇති ඉලක්කයේ ඉක්මව බස් රථ ධාවනය ලබා දීමට තුලින් අමතර කොටස් නොමැතිව හෝ වෙනත් හේතුවක් මත දෛනිකව ධාවනය කටයුතු අදාඩ වී නොමැති බව පහසඳන් වගුවනුව තවදුරටත් පැහැදිලි වේ. බදුල්ල ඩිපෝ එකේ කාලසටහන් අවශ්‍යතාවයේ 100යි, ලබා දී ඇති ඉලක්කය 91යි, ධාවනයට ලබා දී ඇති බස් රථ සංඛ්‍යාව 105යි. බණ්ඩාර ලිපෝ කාලසටහන අවස්ථාවේ 96යි, ලබා දී ඇති ඉලක්කය 93යි, ධාවනයට ලබා දී ඇති බස් රථ සංඛ්‍යාව 108යි. කැප්පිටිපොළ ඩිපෝයේ කාලසටහන අවස්ථාවේ 90යි, ලබා දී ඇති ඉලක්කය 90යි, ධාවනයට ලබා දී ඇති බස් රථ සංඛ්‍යාව 105යි. මයිඅංගන ඩිපෝයේ කාලසටහන අවස්ථාවේ 45යි, ඉලක්කය 41යි ලබාදී ඇති බස්වල ප්‍රමාණය 47යි සමස්ත බදුල්ල ප්‍රාදේශීය තුල කලසරණ අවස්ථාවේ බස්වත් 331යි ඉලක්කය තියෙන 315යි ලබාදීල තියෙනවා බස්වත් 365ක් ඉහත සෑම ඩිපෝවම තම ඩිපෝ බල ප්‍රදේශයේ ධාවනයේ නියමිත කලසරණ අවස්ථාවේදී ඉක්මවා අතිරේක වස්ත්‍ර ධාවනය කර ඇති බව 337 ධාවනයට දීලා තියෙනවා සංඛ්‍යා ලේඛන වාර්තා සංසන්දනය කිරීමේ වඩාත් පැහැදිලි වෙනවා තවදුරටත් දන්වා සිටිමි ආ නොයන සම්බන්ධ අදාළ නොවේ
හොඳයි කරු කරු අමාත්‍යතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ මම ඇත්තරම කරු අමාත්‍යතුමා හිටියන අපේ දිස්ත්‍රික්කයේ ඇමතිවරයෙක් හැටියට එතුමා මට උත්තර දෙයි කියලා විශ්වාසය තිබුණා ඉස්සත් ඔබතුමා ලබා දීම පිළිබඳව ඔබතුමාට ගෞරවණීය ස්තුතිය පුද කරනවා මා ළඟ තියෙන ලේඛන අනුව බදුල්ල බස් ඩිපෝ තුල බස් 136ක් තියෙනවා හැබැයි ධාවනයේට සුදුසු සත්වයේ තියෙන්නේ 91ක බස් ප්‍රමාණයක් තමයි ඒ අනුව තව බස් 18ක ධාවනයේ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා මම හිතන්නේ ගරු අමාත්‍යතුමා හිටියනම් කියයි
හරි පැහැදිලි ප්‍රශ්නේ
ස්ප්‍රින්ගලි ප්‍රදේශයට ඒ බස් ප්‍රශ්න තියෙන නිසා
බස් 18ක් අඩුවිලු
මන්තුමා මේකේ බස් රථ සමස්ත දිස්ත්‍රික්කයේ කාලසටහන අවස්ථාවේ 331යි. එතකොට ඒ කාලසටහන අවස්ථාවේට වඩා තියලා තියෙනවා 365ක්. ප්‍රශ්නේ
පැහැදිලි.
දැන් ප්‍රශ්නේ තියෙන්නේ අර සමහර රියදුරු 17ක අඩුවක් තියෙනවා. ඒ වගේම කොන්ද්‍රස්තරෝ 4 දෙනෙක්ගේ අඩුවක් තියෙනවා. මේ පිළිබඳව දැන් අපි ලබන වසරේ සිට ඒ අවශ්‍ය රියදුරු සංඛ්‍යාව සහ කොන්ද්‍රස්තර සංඛ්‍යාව නැවත බඳවා ගැනීමට බලාපොරොත්තු වෙනවා. පසුගිය කාලේ මුදල් බැඳපු අය ඉන්නවා රැකියාවට සඳහා අපි ගත්තේ නැහැ. මේ රජයේ යහපාලන රජය ආවට පස්සේ කිසිම සේවකයෙක් අපි මේකට ගත්තේ නැහැ. ඒ නිසා
ප්‍රශ්නය අපි දන්නවා රට පුරාම පෞගේ කාලය තුල ග්‍රාමීය පාරවල් හැදුණා.
ඔබතුමා දේශන දෙන්නේ නැතුව අහපු ප්‍රශ්නේ උත්තරේට ප්‍රශ්නයක් අහන්න. ඔබතුමා
කතා. ඒ ග්‍රාමීය පාරවල් තුල අද ප්‍රශ්න තියෙනවා බස් ගමනාගමනයට යන්න බෑ අඩි 8ට තමයි කොන්ක්‍රීට් උනේ ආය අර ගල් ඇල්ලුවා. මොකද ඒක අර පෞගේ කාලේ නම් පොඩි නමක් කිව්වා ඒකට බැසිල් ගල් කියලා. දැන් හැබැයි වෙන ගල්
ජාතියක් නේ. අනවශ්‍ය ප්‍රශ්නයක්
නේ. එෂා මේ බස් දුවන්න මේ ග්‍රාමීය පාරවල් අඩි 8ට යන්න පුළුවන්. කොට බස් ගන්න ඔබතුමාලා කටයුතු කරනවා
මේවර අයවැයෙන් තනි දොර බස් රථ 250ක් ලබා ගැනීම සඳහා මුදල් වෙන් කරලා තියෙනවා දොර දෙකේ බස් රථ 1000ක් නිසා ලබන වසරේ
ඒ කියන්නේ
ඉදිරි කට්ටල බස් රථ අලුත් බස් රථ 1750ක් ලබන වසරේ ධාවනයට යදෙනවා තනි දොර බස් රථ 250ක් වෙනවා ඒතකොට ඔබතුමාලගේ ඒ දිස්ත්‍රික්කයේ අපේ ඇමතුමා ගරු ඇමතුමාගේ දිස්ත්‍රික්කයේ නිසා ඒකට අවශ්‍ය බස් රථ ලබා දෙනවා
හරි
ඔය බස් දුවන්න බැහැ මේ මාරවල අඩි 8 තියෙන ඊට වඩා කොට බස් අවශ්‍ය වෙනවා
දාන්න බෑනේ තනි දොර බස් රථ දානවා 250ක් එතකොට ඒ අවශ්‍ය දිස්ත්‍රික්කයට අපතුමා බස් රථ ලබා දෙයි.
හොඳයි. අපිට ඊළඟ ප්‍රශ්නෙට යන්න වෙනවා. ගරු බිමල් රත්නායක මැතිතුමා. ගරු උදේ ප්‍රභාත් ගම්මන්පිල මැතිතුමා.
මහානව ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
කුෂිකර්ම මැතිතුමාගේ ඇසීමට
සති දෙකක් කලින්.
2 weeks. පත්ම උදේශාන්ත ගුණසේකර මහතා. සමාජ සවිබල ගැනීම හා සුභ සාධන අමාත්‍යතුමාගේ ඇසීම
නියෝජ්‍ය කතානායකතුමනි සමාජ සවිබල ගැනීම හා සුභ සාධන අමාත්‍යතුමා සති දෙකක් කල් ඉඳලා තිබෙනවා.
ගරු අශෝක ප්‍රියද මැතිතුමා
මම අහනවා ගරු නියෝජ්‍ය
කතානායකතුමනි සිවිල් ගුවන් සේවා
මම උත්තර දෙනවා මේ නියෝජ්‍ය කතානායකතුමනි පළවෙනි ප්‍රශ්නේ A1 මීගමු හලාවත මාර්ගයේ මාර්ග අංක 978 දී දැනට බස් රථ ධාවනය කරන ලබන ඩිපෝ කවරේද වෙන්නප්පුව ඩිපෝ සහ හලාවත ඩිපෝව 2 හලාවතේ බස් රථ 2යි වෙන්නප්පුව බස් රථ 12යි මුළු බස් රථ ප්‍රමාණය 14යි එම 907 මාර්ගයේ ආ මෙව මාර්ගයේ බස් රථ එහළට යන ප්‍රශ්නයට උත්තරේ ඔව් මෙව මාර්ගයේ පෞද්ගලික බස් රථ ධාවනය කරන ලබන්නේ වයම් පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ මගිනි මේ පිළිබඳව මේ අධිකාරියෙන් ලබාගත් තොරතුරු අනුව මීගමුව හලාවත මාර්ගයේ බස් රථ ධාවනය නිසි පරිදි පවත්වාගෙන යාමට නොහැකි වී ඇති බව එම මාර්ගයේ බස් රථ ධාවක මහතුන් හලාවත පෞද්ගලික බස් රථ සමාගමක සමාජිකයන් පවසමින් මගී ප්‍රවාහන අධිකාරිය විසින් නිකුත් කරන ලබන මාසික ධාවන පත් සටහන් පත්‍ර සහ පිවිසුම් පත්‍ර පිළිගැනීමක් සිදු නොකරන බවත් හිතුවක්කාර ලෙස බස් රථ ධාවනය කරන බවත් දන්වා ඇත දැනට මෙම මාර්ගයේ බස් රථ ධාවනය පිළිබඳ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පළාත් ප්‍රවාහන අධිකාරියා පෞද්ගලික බස් රථ හිමියන් සමග සාකච්ඡා කර ඒකාබද්ධ කාර්යසටහන් සකස් කර ඇත ඒ අනුව පෙරවරු 5:25 සිට පස්වරු 11 දක්වා විනාඩි 7න් 4ට බස් රථ ධාවනය කළ යුතුය ඇත එම සාකච්ඡාව අනුව කෙසේ වුවද ඒකාබද්ධ කාලසටහන් ක්‍රමයේ ක්‍රියාත්මක කිරීම මෙතෙක් නොහැකි වී ඇති අතර එම ඒකාබද්ධ ගණතරන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් බස්කත මගින් හැරවීම වළක්වා ගමනාන්තය තෙක් ධාවනය කිරීමට පියවර ගන්නවා දැනුම් දෙමි. ඈ පෙරවරු 4 සිට පස්වරු 6 දක්වා වෙන්නප්පුව හෝ හලාවත ඩිපෝව මගින් මීගම පර්යන්තයෙන් හලාවත දක්වා බස් රථ ආරම්භ නොකරයි. නමුත් හලාවත පර්යන්තයෙන් මීගම දක්වා බස් රථ 4ක් ධාවනය වේ. පස්වරු 5 සිට 9 දක්වා පැය දක්වා වෙන්නප්පුව ඩිපෝවෙන් මීගම මාර්ගයේ හලාවත දක්වා බස් රථ 4ක් ධාවනය කරන අතර පස්වරු 5 සහ පස්වරු 5:20ට හලාවත මීගම බස් රථ 2ක් ධාවනය කරනු ලැබේ. කෙසේ වුවද දැනට මෙම මාර්ගයේ මීගම සිට හලාවත දක්වා උදෑසන 6:45 සිට 8:15 දක්වා සේවා ඉල්ලුම අනුව ඉහත කාලයේදී තුලදී විනාඩි 15න් 15ට සේවා ඉල්ලුම අඩු කාලයේදීත් විනාඩි 30න් 30ටද බස් රථ යොදවා ඇත. හලාවත සිට මීගම දක්වා උදෑසන 5:15 සිට 5:20 දක්වා සේවා ඉල්ලුම ඉහළ කාල තුලදී 15 විනාඩි 15න් 15ට සේවා ඉල්ලුම අඩු කාලයේදීත් විනාඩි 30න් 30ටද බස් රථ යොදවා ඇත. ඉදිරියේදී මෙම සේවාව ඇති මගේ ඉල්ලුම සලකා බලා ඊය සඳහන් කර ඇති කාලයන් තුලදී යොදවා ඇති බස් රථ ප්‍රමාණය ඉහළ නැංවීමට කටයුතු කරන බව දන්වා සිටිමි. ඈ අදාළ නොවේ.
හොඳයි බොහොම පැහැදිලි.
ගරු ඇමතුමා ඔබතුමාගේ පිළිතුරෙත් කිව්වා සේවාව පිළිබඳව අමාත්‍යාංශ පිළිබඳවත් ගැටලුවක් තියෙනවා කියලා. මේ ප්‍රදේශයේ හලාවත සිට මීගමෝ දක්වා බස් ධාවනය වෙද්දී බස් රථයක් අඩු වුණොත් අතුරු මාර්ගවල තියෙන බස් තමයි ගොඩක් දුරට ගන්නේ. ඔබ නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියපිටියේ නාත්තන්ඩියේ නාත්තන්ඩිය මාර්ගල දක්වා බස් ධාවනය වීම ඒ වෙලේ නතර වෙනවා. ඒ නිසා මේ පිළිබඳව අර ඔබ පෞද්ගලික බස් සමාගමනොත් ලංකා ගමනාගමන මණ්ඩලෙත් ඒකාබද්ධව හදාගත්තු කාලසටහන අනුව කොපමණ කාලයක් යනවද මේ බස් ධාවනය
කරන්නේ? තමා ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය දැන් අපි කුරුණෑගල පාදේශීයකතුව රයම් පාදේශීයකතුව ක්‍රියාත්මක කරන්න පටන් ගන්න
කාලයක් යනවා මේකට.
ඊයේ පෙර
සරල ප්‍රශ්නයක් අහන්නේ.
ඔය ඊයේ පෙරද අපි දැන් මාර්ග 47ක මේක ක්‍රියාත්මක කළා. ක්‍රම ක්‍රමයෙන් මේ සියල්ලම දැන් ක්‍රියාත්මක කරන මේ සාකච්ඡා අවසానයි. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා බස් පුද්ගලික බස් 6කට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ 4ක් යන් ධාවනය කරන්න ඕනේ. එහෙම කරන්න නම් ගමනාගමන මණ්ඩලයට බස් රථ 8500ක් ඕනේ. දැන් තියෙන 5500.
ඔයතුමා අහන්නේ පුරුකාගේ ප්‍රශ්නේ නෙමෙයි. ඔයතුමාට තියෙන ගැටලුව නෙමෙයි අහන්නේ කොච්චර කාලයක් යනවද කියලා අහන්නේ. ඔයතුමා මේක
තමයි. ඒ නිසා විශේෂයෙන්ම බස් රථ නැවට ඔබතුමා මේ ප්‍රශ්නට උත්තර දෙන්න අපිට දෙන්න නියෝජක දෙන්න පැහැදිලි කරලා දෙන්න අවස්ථාවක් දෙන්න නැත්නම්
උත්තර
දෙන්නේ නැහැ. ඒක නිසා විශේෂයෙන්ම බස් රථ අපි අනිවාර්යයෙන්ම 1750ක් ගේනවා. ගෙනවට පස්සේ අපිට මේ බස් රථ වැඩි කරන්න පුළුවන්. ඒකට තව මාස 6-7ක් කාලයක් යයි.
මාස 6-7ක් කාලයක් යනවා.
ඔබ ස්තුතියි. මේ දෙවැනි අතුරු ප්‍රශ්නේ විශේෂයෙන්ම දීර්ඝ කාලයක් සිට ප්‍රධාන නගරට යාවෙන දැඩි අවශ්‍යතාවයක් තියෙන විශේෂයෙන්ම කෝච්චිය එහෙම නැත්නම් රේල්වේ ඇවිල්ලා නතර වුණාම එතන ඉඳලා උදාහරණයක් වශයෙන්ම කියනවා නාත්තන්ඩියට කෝච්චි ගණනාවක් එනවා ඇවිල්ලා නතර වුණාම මාර්ලට යන්න බස් එකක් නැහැ. ඒක දීර්ඝ කාලයක් ඉඳන් තියෙන ප්‍රශ්නයක්. මම ඩිපෝ එකෙන් පටන් ගත්තා. ඩිපෝ එකෙන් පටන් ගන්න ගමනාගමන මණ්ඩලයට පටන් ගන්න ඇමතුමාට ලිපියකුත් දීලා බැරිම තැන තමයි ප්‍රශ්නේ ඇහුවේ. මේ පිළිබඳව හොයා බලලා වෙන්නප්පුව ඩිපෝ අයිති වෙන්නේ අවශ්‍යතාවයට කඩිනම් විසඳුමක් දෙන්න කටයුතු කරනවාද?
වෙන්නප්පුව ඩිපෝවේ රියදුරු කොන්දොස්තර හිඟයක් තියෙනවා. ඒ සඳහා අපි විශේෂ වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. ලබන වසරේ අපි විශේෂයෙන්ම කොච්චිකඩේ ওই පැත්තෙන් කොච්චිකඩේ සිට සුකොබ්බෝගි බස් රථ සේවය පටන් ගන්න බස් 650ක් යොදවනවා ඒ මුළු නගරයටම. එතකොට මේ ප්‍රශ්නේ විසඳෙයි. ඒකට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථත් පැමුණාම මේ ප්‍රශ්නේ විසඳෙන්න විසඳෙයි.
මෙවැනි අතුරු ප්‍රශ්නේ ප්‍රවාහන පහසු එහෙම නැත්නම් සේවාව සපයන්න අපි යහපාලන රජයේ විදිහට පොරොන්දු වුණා. ඒ රජයේ පොරොන්දු දැන් බිඳවීම පවතිනවා. විශේෂයෙන්ම යහපාලන රජයේ ගොඩනගන්න මහන්සිුණු මන්ත්‍රීවරයෙක් විදිහට වර්තමානයේ යහපාලන රජයේ ගොඩනගන්න මහන්සි නොවුණු ඇමතුවරු අමාත්‍යංශ අරගෙන අවුරුදු දෙකක් ගිහින් දැන් යහපාලන රජයට බයින්න පටන් ගන්නවා. තව අවුරුදු දෙකයි තියෙන්නේ. ඊට පස්සේ ඒ අමාත්‍යංශ වැඩක් නැහැ කියලා එහෙම නැත්නම් මේ රජයෙන් අමක් කරන්න බැරි වුණා කියලා මේ ප්‍රශ්නේ අහන්නේ.
යහපාලන
රජයට කියලා මේ ඇමතිවරු ඇඟ බේර ගන්න ඉඩ තියෙනවා.
ඒ
නිසා මම අහන්නේ වර්තමානයේ ප්‍රවාහන ඇමතිවරයා යහපාලන රජයේ ඇමතිවරයෙක් විදිහට අපේ අරමුණු ඉෂ්ට කරන්න කඩිනම් විසඳුම් ගන්නවාද?
අනිවාර්යයෙන්ම මම නියෝජ්‍ය ඇමතිවරයෙකුට මම ඒක වගකීම වාර ගන්නවා. අනිවාර්යයෙන්ම ලබන වසර වෙද්දි මේ ප්‍රශ්නේ 75%ක් විසඳෙයි. බස් රථ ලැබුණාම මේ ප්‍රශ්නේ විසඳනවා. අනිවාර්යයෙන්ම ලබන වසරේ අපි රියදුරු කොන්දොස්තර ගන්නවා මේ ප්‍රශ්නේ විසඳනවා. අනිවාර්යයෙන්ම ඔබතුමා වයම් පළාතේ නිසා වයම් පළාතේ විශේෂයෙන් මේ ප්‍රශ්නේ මම විසඳනවා.
හොඳයි. දෙවනි වටේ ගරු බිමල් රත්නායක මැතිතුමාගේ ප්‍රශ්නේ.
ආරෝ
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමා වෙත ශ්‍රී ලංකා ටෙලිකොම් කොමිසමේ ක්‍රියාවලියක් පිළිබඳව ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස සහ එහි ආරක්ෂාව හැයි දියුණුවට එම සන්නිවේදනා තාක්ෂණික දියුණුව සිදුවීම සහතික කරන බවට රජය ප්‍රකාශ කර තිබියදී කොළඹ දිස්ත්‍රික්කයේ නුගේගොඩ මිරිහාන ශාලාව පාරේ අංක 74 දරන ස්ථානයේ පදිංචි එස්.ඒ.ජේ. එදිරිසිංහ මහතා දැනට වසර 6කට අධික කාලයක් breaking news .lk නමින් ප්‍රවෘත්ති වෙඩඹමියක් පවත්වාගෙන එමින් තිබුණා. එක එය ලියාපදිංචි සඳහා නියමිත ආයතන වෙතින් නිවිදිමත් ඉල්ලීම් කොට තිබුණ බව ඔබතුමා දන්නවද? එවැගේම මෙම වෙබ් අඩවියේ කිසිම බාධාවක් නැතුව කටයුතු කළ බව පිළිගන්නවද? දෙක මෙම විශාල ප්‍රේක්ෂක ප්‍රමාණයක් ඇති පොදු මාධ්‍ය ප්‍රතිපත්තියෙන් අනුව කටයුතු කර තිබෙන බව පිළිගන්නේද? නැත්නම් මෙසේ තීරණය කරන්නේ කෙසේද? තුන ඉහත සඳහන් කරුණු පැහැදිලි කරන හේතු තිබුණද කිසිදු දැනුම් දීමකින් තොරව විදුලි සංදේශ නියාමක කොමිසම 2016 දෙසැම්බර් 3 දින සිට එය ශ්‍රී ලංකාව තුළ හා ජාත්‍යන්තරව ක්‍රියාත්මක වීම අවහිර කොට ඇති බව දන්නවාද? එයට හේතු කුමක්ද? 4 එම තත්ත්වය විදුලි සංදේශ නියාමක කොමිසමට දන්වා එම කටයුතු පවත්වාගෙන යාමට ඉඩ දෙන ලෙස ඉල්ලා හා ජනමාධ්‍ය අමාත්‍යංශයට දන්වාද ඉල්ලා ඇත. නමුත් එයට පවත්වාගෙන යාමට බාධා ඉවත් නොකර නිශ්ශබ්දව කටයුතු කරන්නේ ඇයිද? මෙම තත්ත්වය නිවැරදි කරන්නේ කවදාද යන්න ගරු අගමැතිතුමා වෙත ඉදිරිපත් කරන්නේ ඊයේ පෙරවරුවේ මම 11ට පමණ මේ 23-2 යටතේ ප්‍රශ්නය ගරු නියෝජ කතානායකතුමනි භාර දුන්නේ. ඒ වෙනකොටත් මෙම ආයතනයට මේ දවස් ගණනාවක කළ අවහිරතාව හා නැවැත්වීම නිමරදි කරන්න පියවරක් තිබුණේ ගෙන නොතිබුණු නිසායි. ජනමාධ්‍යයේ තත්ත්වය ඔබතුමාලා පොරොන්දු වෙච්චි දේ ඉටු කරන්න කියලා මම යළිත් වරක් මේ ප්‍රශ්නය නගමින් අසා සිටිනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ 23-2 ප්‍රශ්නයට පිළිතුරු විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් තවදුරටත් තොරතුරු ලබා ගැනීමට අවශ්‍යයි. ඒ ලබාගෙන අපි ඉදිරි දිනකදී සම්පූර්ණ පිළිතුරක් ලබා දෙනවා. හෙට වෙනකොට පුළුවන්.
හෙට අවසාන දිනේ ඇමතුමා මේ පාර්ලිමේන්තු ආය ජනවාරි 9 තමයි ක්‍රැෂ් වෙන්නේ. හෙට අවශ්‍යයි. හොඳයි ගරු. ගරු දිනේෂ් ඇමතුමා,
මම ප්‍රශ්නෙට කල් දුන්නේ ඊයේ 11ට. ඊයේ රාත්‍රියේ ඉඳලා මේක තාවකාලික කොටසක් නිදහස් කරලා තියෙනවා. ඉතින් ඇමතිතුමා අද උදේ 23-2 උත්තර දෙන්නේ ඇමතිතුමාට නිවැරදි තොරතුරක් ලේකම්තුමා දීලා නැහැ. I'm sorry that you are asking for time while already after I gave notice you have relaxed half of the steps that you all took to block this. So the honorable minister is unaware to answer 23 to mama සභානායකතුමාගෙන් අහන්න කැමති මම හරි මම සභානායක එතුමා හෙට දක්වා කල්ලිලපු නිසා ගැටලුවක් නැහැ. ඇමතුමා මම සභානායකතුමාගෙන් අහන්න කැමති රටේ ජීවනාලිය බඳු හම්බන්තොට වරාය දැන් අඩපණ වෙලා තියෙනවා වැඩ වර්ජනයක් නිසා දවස් ගණනාවක්.
සභානායකතුමා
මේ සේවකයන් ඒ නිසා වෙළඳ හා බඩු එහා මෙහා ගෙන යාම සම්පූර්ණයෙන් හම්බන්තොට නැවතිලා
තියෙනවා.
මේ ගැන මැදිහත් වෙලා මේ සේවකයන්ගේ ඉල්ලීම ඉෂ්ට කරනවාද කියන හදිසි මේක කල් දුන්නේ නැතුණත් රටට බලපාන නිසා මම
සභානායකතුමා
අර නියෝජ්‍ය කතානායකතුමනි අපේ අතිගරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් කීනට ගිහිල්ලා අක්කර 15,000ක් දීර්ඝකාලීන බද්දකට ලබා දීලා කර්මාන්ත සහලා 4,500ක් අරින්න දැන් කටයුතු කරගෙන යනවා. හම්බන්තොට ප්‍රදේශයේ පොඩ්ඩක් අහගෙන ඉන්න. මේ කුහකයෝ ඒ කියන්නේ මේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි රක්ෂාවල් දෙන්න හදනකොට
මේගොල්ලන්ගේ නායකයෝ මොකද්ද කියලා කියද්දී හම්බන්තොට ඉන්න මිනිස්සු හම්බන්තොට ඉන්න මේකට විරුද්ධයි කියලා. ලැජ්ජා වෙන්න ඕන. ලැජ්ජා වෙන්න ඕන. රටේ රැකියා නැති ගරු නියෝජක කතානායකතුමනි, රටේ රැකියා නැති අපේ දරුවන්ට අපේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි කීරිදි කියලා රැකියා ලක්ෂ ගාණක් ලබා දෙන්න හදනකොට මේගොල්ලන්ගේ නායකයෝ මොකද්ද කියලා කියන්නේ? හම්බන්තොට මිනිස්සු විරුද්ධයි, අපි විරෝධතා තියෙනවා කියලා. මේක තමයි
මේ කරන්නේ. හොඳයි.
ඒක තමයි මේ කරන්නේ.
ගරු අමාත්‍යංශ නිවේදන
සභානායකතුමා. 88 ජනතා විමුක්ති පෙරමුණ කලබල තියෙන කාලෙත් මේගොල්ලන්ගේ නායකයෝ පිටතට ගිහිල්ලා කිව්වා ආධාර දෙන්න එපා කියලා.
හොඳයි ගරු.
හන්සාඩ් එකේ තියෙනවා.
අමාත්‍යංශ නිවේදන ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය ගරුපී හැරිසන් මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු අනුරෝධ දිසානායක මැතිතුමා විසින් 2016 12 අටවැනි දින වියලොවි මණ්ඩලයේ සම්බන්ධයෙන් මා වෙත යොමු කරලද ප්‍රශ්න සම්බන්ධයෙන් පිළිතුර එතුමා අහලා තියෙනවා. එතුමාගේ ප්‍රශ්නයේදී වියලොවි මණ්ඩලයේ සතු වීතක රුපියල් 47 ගානේ විකුණන්න තීන්දුවක් අරන් තියනවාද කියලා. මම බොහොම වගකීමෙන් කියනවා එහෙම 40 ගානේ 47 ගානේ විකුණන්න තීන්දුවක් කරන් නැහැ. මිල ගණන් අනුව අපි ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. විශේෂයෙන්ම එතුමා අහලා තියෙන පිළිතුරු වලට වියලොවි මණ්ඩලයේ ආරක්ෂක වීතක ටෙන්ඩර් කිරීමෙන් තොරව විකුණා දැමීමට පියවරක් ගෙන තිබේද? මම එකක් ඒ ප්‍රශ්න වෙනුවෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම පිළිතුරක් දෙන්න ඕනේ. පැහැදිලි පිළිතුරක්. මොකද අපි වියලොවි මණ්ඩලයේ වීතක ටෙන්ඩර් මගින් නිකුත් කිරීමේදී හැමදාම පුද්ගලයෝ 3 දෙනෙක් 4 දෙනෙක් අතර විතරයිපත් උනේ. ඒ නිසා අපේ ගරු ජනාධිපතිතුමත් ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමාගේ මග පෙන්වීම යටතේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මේ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමිය ඇතුළු අමාත්‍යාංශ 5ක ලේකම්වරුන්ගෙන් සමන්විත විශේෂ කොමිටියක් පත් කරලා ඒ කොමිටියට කිව්වා මේ ක්‍රමයේදී වෙනස් තත්ත්වයක් අනුගමනය කරන්න කියලා. ඒ කොමිටියේදී අපි පුවත්පත් දැන්වීමක් මගින් වියලොවි මණ්ඩලයේ මිලදී ගැනීමට කැමැති සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ට ලියාපදිංචි වෙන්න අවස්ථාවක් ලබා දුන්නා. ඒ අවස්ථාව ලබා දීමේ ප්‍රතිඵලයක් ඇටියට 318 දෙනෙක් විතර මේ සඳහා ඉල්ලුම් කරලා ලියාපදිංචි වුණා. ඒයින් පසුව ඒ ලියාපදිංචි අයට අපි වී මිලදී ගැනීමට අවස්ථාවක් ඇටියට අපි ඒ දිස්ත්‍රික්කවල තියෙන වී තොග සම්බන්ධයෙන් ඒ අයට දැනුවත් කරා ලිඛිතව ඒ තොගයට වටිනාකමක් දෙන්න කියලා. ඒ මිල ගණන් යටතේ මම අනුර කුමාර දිසානායක මැතිතුමාට කියන්න කැමැති 59 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් මේ තොග ඉල්ලුම් කරලා තියෙනවා. ඒ ඉල්ලුම් කරලා තියෙන එක එක ඒ දිස්ත්‍රික්ක අනුව මම ඔක්කොම දීර්ඝ පිළිතුරක් නිසා වැඩි කියන්න යන්නේ නැහැ. විශේෂයෙන් මම එක දිස්ත්‍රික්කයක් කියන අනුරාධපුර දිස්ත්‍රික්කය සුදු නාඩු සඳහා අපි රුපියල් 38ට ගත්ත නාඩු රුපියල් 43,768ක්, ඒ වගේම රතු නාඩු රුපියල් 43ක්, සුදු සම්බ රුපියල් 49ක්, ඒ වගේම රතු සම්බ රුපියල් 48,750ක්, කීරි සම්බ රුපියල් 63,50ක් වගේ මිලට ඒ දිස්ත්‍රික්කයේ පමණක් ඉල්ලලා තියෙනවා. මේ විදිහට මේ දිස්ත්‍රික්ක 19ක තියෙන වීතක ඒ මිල ගණන් වලට ඉල්ලලා තියෙනවා. ඒත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සම්බන්ධයෙන් ඒ ඉහළම මිල ගණන් වලට අපි වැඩිම ගැනුම් කරුවන් සඳහා වීතක නිකුත් කිරීමේදී අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබිය කැබිනට් මණ්ඩලයේදී තීන්දුවක් ගත්තා. රටේ වීඑස් යන විශේෂයෙන්ම අනුර කුමාර දිසානායක මැතිතුමා දන්නවා මෙවර වර්ෂාව හිගවීම නිසා සමස්ත කෘෂිකර්මාන්තයේ වීඑස් යන්නේ 120%ක්වත් අපිට බලාපොරොත්තු නොහැකි තත්ත්වයක් අද උද්ගත වෙලා තියෙනවා. ඒ නිසා මේ වීතක එකපාරම නිදහස් කිරීම වෙනුවට ක්‍රමක්‍රමයෙන් නිදහස් කිරීමේ වැඩපිළිවෙලක් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉහළම මිල ඉල්ලුම් කරපු අයට ඒ වීතක ලබා දීලා ඉතුරු වීතක ඒ මිලට ඒ දිස්ත්‍රික් අදාළ දිස්ත්‍රික්කවල සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ට ලබා දීම තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ. එනිසා මං හිතන්නේ ඒ ක්‍රමවේදය තුළින් අපිට පුළුවන් වෙයි සුළු හා මධ්‍යම පරිමාණ වීමෝල් හිමියන් 300ක් 400කට මේ දිස්ත්‍රික්කවල තියෙන වීතක උදාහරින්න අපිට පුළුවන් වෙයි ඉදිරි කාල සීමාවෙදී. ඒ වගේම එතුමා අහලා තියෙනවා සහල් වල මිල ඉහළ යාමක් සිදු වුණොත් ඒ සඳහා ගත යුතු ප්‍රියවර මොකක්ද කියලා. මම විශේෂයෙන් මතක් කරන්න කැමති අපිට ලබා දීලා තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව ඒ අය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයක් දීලා තියෙනවා දැනට රට පුරා තියෙන වීතෝග ලබන අවුරුද්දේ අප්‍රේල් මාසේ වෙනකන් ප්‍රමාණවත් කියන තත්වයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිර්දේශයක් දීලා තියෙනවා. හැබැයි අපි දන්නවා අතරමැද වෙළෙන්දෝ මේ වෙලාවේ එක එක යම් යම් උපක්‍රමශීලී ක්‍රම අනුගමනය කරනවා වෙළඳ පොලේ සහල් හිගයක් මවාපාලා මේ සහල් මිල හිගේ වගේම වීවල මිල වීවලට මේ වීතෝග ලබා ගැනීම යම් යම් උපක්‍රමකාරී ක්‍රියාපිළිවෙල් වගේම වීතෝග වෙළඳ පොලට නිකුත් කිරීමත් ප්‍රශ්න ඇති කරන තත්වයකට පත් වෙලා තියෙනවා. මම තමුන්නාසිර බොහොම වගකීමෙන් කියනවා මේ විදිහට නත්තල් සමයත් ඒ වගේම සිංහල අවුරුදු සමයේදීත් වෙළෙන්දෝ මේ නාඩු විශේෂයෙන්ම නාඩු හාල්වල මිල අඩු කරුවේ නැත්නම් අපි ඒ සඳහා අවශ්‍ය මෙට්‍රික් ටොන් 5000ක් හෝ 10000ක් විදේශ රටවලින් ආනයනය කරලා හරි අපි රුපියල් 50ක් 60ක් අතර මුදලකට ඉදිරියේදී පාරිභෝගික ජනතාවකට අවහිරකින් තොරව අවශ්‍ය සහල් ලබා දීමට අපි කටයුතු කරනවා කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරනවා.
ගරු ඔව් දිසානායකතුමා
මම හිතන්නේ අද එතුමාගේ අමාත්‍යාංශ විවාදේ තියෙන නිසා නේද? ඔබතුමාගේ අමාත්‍යාංශ විවාදේ තියෙන නිසා ඒ අමාත්‍යාංශ විවාදයේදී ඔබතුමා කියපු කරුණු පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන් ගරු නීතිවේදතුමා.
ගරු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ප්‍රතිස්ථාපන නැවත පදිංචි කිරීමේ හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමා ස්වාමීදාන සුනමෙතුමා.
How long do you think it will take? We are running out of time already.
I can table he is coming.
Yes.
No, it won't take long, sir. சண்முகபுரம் கிராமமாவது 2007 ஆண்டு புதிதாக உருவாக்கப்பட்ட வீடுகள் அமைக்கப்பட்டு 83 குடும்பங்கள் மீள்குடிய அமர்த்தப்பட்டனர். தற்போது 108 குடும்பங்கள் வாழ்ந்து வருகின்றார்கள். இவர்களுக்கு இதுவரை பின்வரும் உட்கட்டுப்பான வசதிகளை ஏற்படுத்திக் கொள்ளப்படுகின்றது. மனசுலக்கூடம் 86, முன்பள்ளி 1, பொதுநோக்கு மண்டபம் 1, பொறுத்தரிப்பு 1, பொறுத்து தரிப்பிடம் 1, பொது கிணறுகள் 6, குழாய் கிணறுகள் 6. மேலும் அவர்களின் முயற்சியால் அமைக்கப்பட்ட விவசாய கிணறுகள் 43, குடிநீர் கிணறுகள் 11 காணப்படுகின்றது. சகல குடும்பங்களுக்கும் மின்சார வசதி கிடைக்கப்பட்டுள்ளது. வாழ்வாதார உதவியாக இலங்கை செஞ்சிலுவை சங்கத்தினால் வழங்கப்பட்ட 56,000 பெறுமதியான உதவிகளும் 29 பயனாளிகளுக்கு சிறைச்சாலைகள் மறுசுழப்பு புனர்வாழ்வு முடிக்கக்கூடிய மற்றும் இந்து மத அலுவலர்கள் அமைச்சின் முன்கட்ட வாழ்வாதாரம் 15 பயனாளிகளுக்கும் 2 கட்ட வாழ்வாதாரம் 10 பயனாளிகளுக்கும் வழங்குவதற்கு தெரிவு செய்யப்பட்டுள்ளது. அடுத்தது தேசிய உரிமைப்பாட்டிற்கு நல்லிணக்கத்துக்குமாக அலுவலகத்தினால் நடைமுறைப்படுத்தியிருக்கும் வடக்கு மாகாணத்தில் வாழ்வாதாரத்தை விருத்தி செய்வதற்காக செயற்பட்டிருக்கும் கீழ் மாதிரி கிராமம் சண்முகபுரம் கிராமம் தெரிவு செய்யப்பட்டு அனுப்பி வைக்கப்பட்டுள்ளது. இதில் சகல வீதிகள், விளையாட்டு மைதானம், சிறுவர் பூங்கா, கிணறு 2 மற்றும் குழாய்கள் 2 போற்றவற்றிற்கான மதிப்பீடுகள் தயாரிக்கப்பட்டு அனுப்பி வைக்கப்பட்டுள்ளது. இதற்கான ஒதுக்கீடு 2017 கிடைக்கப்பெறும். அதன்போல் சகல உட்கட்டுமானங்களும் மேற்கொள்ளப்பட்டு இக்கிராமம் முழுமையாக அபிவிருத்தி செய்யப்படும். தற்போது உபகுடும்பங்களுக்காகவும் 20 குடும்பங்களுக்கும் காணி வழங்குவதற்காக காணி பயன்பாட்டு குழுவின் அனுமதி பெறப்பெற்று வனப்பரிபாலன திணைக்களத்தில் அனுமதிக்காக அனுப்பி வைக்கப்பட்டிருக்கின்றது. அனுமதி கிடைத்ததுடன் இவர்களுக்கு காணிகள் வழங்கப்படும். மணிக்கோணம் ஏண்டா எனக்கு நேற்று தான் அறிவித்தார்கள். இன்றைக்கு
நேரங்கள் எனக்கு அறிவிச்சால் நல்ல நானும் தயாராக.
நன்றி நன்றி.
ගරු ජයදාස රාජපක්ෂ මැතිතුමා විසින් ලිපියකින් දැනුවත් කර තිනවා ගරු කතානායකතුමාට ඒ පිළිබඳ අවශ්‍ය පියවර ගැනීමට ඒ ලිපිය යොමු කරනවා. ගරු ඇමතුමා, ප්‍රධාන කටයුතු ආරම්භයේදී ප්‍රථමයෙන් කාඩමස්ථාන මැතිතුමා විසින් වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කර තිනවා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. ගෞරව ප්‍රදීප් සභානායකර් අවர்களே, எனது உத்தியோகபூர்வ முகநூல் FB பக்கத்துக்கு ஊடுருவிய அரு பெஞ்சன் எனும் ஆஸ்திரேலிய நாட்டு பிரஜை தன்னை ஐக்கிய நாடுகள் அமைப்பின் குழு உறுப்பினர் என அடையாளப்படுத்திக் கொண்டு வரவு செலவு திட்ட விவாதத்தில், மகளிர் மற்றும் சிறுவர் அலுவலர்கள் அமைச்சின் குழுநிலை விவாதத்தில், 2016-11-29 நான் ஆற்றிய உரையை பின்வருமாறு கடுமையாக விமர்சித்துள்ளார். முழுமையான பதிவு இணைக்கப்பட்டுள்ளது. எமது நோக்கம் உரிய பாலியல் கல்வி வழங்குவதே என்று நீ கூறியது போல அவை ஆபாசமானவை அல்ல. நீ கூறியவை அபாண்டம். நான் உனக்கு இதை கூற அஞ்சுவதில்லை. உன்னை பற்றி யூஎன் தலைமையகத்துக்கு முறையிடுவோம். பின்னர் எனது உரையில் குறித்த ஒரு இனத்தையோ மதத்தையோ சார்ந்த விடயங்கள் முன்வைக்காத நிலையிலும் இந்த நபர் முஸ்லிம் சிறார்கள் 12 வயதில் திருமணம் முடிக்க முடியுமா என்ற கொள்கை மாற்றங்கள் பற்றி பேசுவது சிறந்தது. இவை சிறுவர் துஷ்பிரயோகம் இல்லையா? இந்த பாடப்புத்தகத்தில் உள்ள விடயங்களை விட்டுவிட்டு நீ இதற்காக சண்டையிடு. நாங்கள் நன்றியுள்ளவர்களாக இருப்போம் என இனத்துவேசத்தையும் கக்கியுள்ளார். உண்மையில் அந்த விவாதத்தில் நான் குறிப்பிட்டது யாதெனில், பௌத்த, இந்து, இஸ்லாமிய மற்றும் கிறிஸ்தவ சமய கலாச்சார பின்னணியில் போஷித்து தன்மானமும் வெட்கமும் கௌரவமிக்க ஒரு விளிமையை மிக்க சமூகமாக வளர்ந்த நாம் இன்று சர்வதேச அழுத்தங்கள் காரணமாக சிறுவர்கள் உரிமைகள் என்ற பின்னணியில் சிறுவர்களுக்கு மத்தியில் பாலியல் கல்வியை ஊக்குவித்து திருமணத்துக்கு முந்தைய பாலியல் உறவை ஊக்குவிக்கும் கலாச்சார சீர்கேட்டை எதிர்கொண்டுள்ளோம் என்றும், கல்வி அமைச்சின் தகவல்களுக்கு அமைய மாணவர்களுக்கான பாலியல் கல்வி எனும் பாடநூல் மாணவர்களுக்கு அறிவுறுத்தலை விட முக்கியமாக கலவன் பாடசாலையில் பெண் பிள்ளைகள் துன்புறுத்தல்களுக்கு வழிவகுப்பதாகவே அமையும். அந்த புத்தகத்தின் சில விவரண படங்கள் மிகவும் ஆபாசமான நிலையிலே உள்ளன. எனவே இந்த வெளியீடு உடனடியாக இடைநிறுத்தப்பட்டு சமய மற்றும் சமூக தலைவர்களுடனான கலந்துரையாடலுக்கு உட்படுத்தப்படல் வேண்டும். ஐக்கிய நாடுகள் அமைப்பின் பாலியல் கல்விக்கு பொறுப்பான இந்த ஆஸ்திரேலிய பிரஜையின் நச்சரிப்பும் அச்சுறுத்தலும் அபாண்டமான பேரம் பேசலும் ஒரு பாராளுமன்ற உறுப்பினர் என்ற வகையில் எனது சிறப்புரிமையை மீறுவதாக மாத்திரமின்றி இறையாண்மை மிக்க ஒரு ஜனநாயக குடியரசு என்ற வகையில் எமது தாய் நாட்டுக்கும் அதே போல மேன்மை பாராளுமன்றமான பாரிய அச்சுறுத்தல் அவதி உள்ளது. மேலும் இது பாராளுமன்ற அதிகாரங்கள் மற்றும் சிறப்புரிமைகள் சட்டத்தின் 3வது சரத்தின் பிரகாரம் 1970-10-24 ஐக்கிய நாடுகள் பொது சபை நிறைவேற்றப்பட்ட A/RES/25/2625 எனும் தீர்மானத்தின்படியும் இலங்கையில் ஐக்கிய நாடுகள் பணியகம் தனது எல்லையை மீறி செயல்படுவது புலப்படுகின்றது. கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, இது ஒரு பாரிய சிறப்புரிமை மீறலாகும். இன மத பாகுபாட்டின் அடிப்படையில் பொறுப்பற்ற வகையில் எமது உள்நாட்டு விடயங்களில் தலையிடும் இந்த தீய சக்தியை பாராளுமன்றத்துக்கு முன்னால் அழைத்து விசாரணை செய்யுமாறும் இந்த உயர சபையினதும் கௌரவ உறுப்பினர்களினதும் சிறப்புரிமையை பாதுகாக்குமாறும் தங்களை பணிவுடன் வேண்டிக் கொள்கிறேன். நன்றி.
பிரதான காட்டியது ஆறாம் வேதி யோஜனா அங்க ஏக கரு சபாநாயகத்துமா
ஐமோ ஐட்டம் வான் சார்
சபாவைக்கங்கது தினட நியமித்த காட்டையுத்து கார்க் சபா அவஸ்தா பார்லமெண்ட் பரிவர்த்தனைவே කඳුරට නව ගම්මාන ජටිතල පාසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයට යටත්ව ශිෂ්‍ය සංඛ්‍යා 140ක් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ ශිෂ්‍ය සංඛ්‍යා 147ක් ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශ 154-292 යන ශිෂ්‍ය සංඛ්‍යාත් විශේෂ කාර්ය පිළිබඳ අමාත්‍යාංශයේ ශිෂ්‍ය සංඛ්‍යා 167ක් විදුලි සංදේශ හා ඩිජිටල් ජටිතල පාසුකම් අමාත්‍යාංශයේ 194ක් අද දින විවාදයට ගනුන් ලැබේ කපා හැරීම යෝජනාව වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙතුමා
ගරු නියෝජක කතානායකතුමනි 2017 විසර්ජන පනත් කෙටුම්පතෙහි කාරක සභා අවස්ථාවේ අද දින විවාදයට ගෙනෙන අමාත්‍යාංශ හා ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතනවලින් අදාළ අංක එකසිය හතලිහ එකසිය හතලිස් හත එකසිය පනස් හතර දෙසිය අනු දෙක එකසිය හැට හත එකසිය අනු හතර ධර්ණ වැෑශේර්ෂයන්ගෙන් සම්ප්‍රදායන කූලව එක් වැඩසටහනි සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් දහයකින් කපාහරිය යුතුයයි මම යෝජනා කරමි.
වාදය ආරම්භ කරන්න මතුමා.
ගරු නියෝජ කතානායකතුමනි, අද දිනේ විවාදයට ගැනීමට නියමිත අමාත්‍යංශ පහක් තිබෙනවා. ඒ අතරින් ග්‍රාමීය ආර්ථිකයේ ප්‍රාදේශීය සංවර්ධනය සහ කඳුරට ප්‍රදේශය පිළිබඳව සාකච්ඡා කරන අමාත්‍යංශ තිබියදී මම කැමති වැඩි අවධානයක් යොමු කරන්නට විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍යංශය වෙත. මොකද මිනිස් ශරීරයක් ගත්තත් ගරු නියෝජ කතානායකතුමනි, එහි අවයව තිබෙනවා විවිධ කාර්යයන් පැවරිච්ච. වකුගඩුවලට, හෘද වස්තුවට, අක්මාවට නිශ්චිත කාර්යභාරයන් පැවරලා තිබෙනවා. ඒ වගේම ශරීරය එක් පද්ධතියක් හැටියට ක්‍රියාකාරී වෙන්න නම් ඒ අවයව පමණක් ප්‍රමාණවත් බදි. ඒ හරහා අන්තර් සම්බන්ධීකරණයක් සිද්ධ වෙන්න ඕන. ඒ සඳහා තමයි රුධිරවාහිනී පද්ධතියක් හෝමෝනල් ක්‍රියාකාරීත්වය වැදගත් වෙන්නේ. එනිසා මම දකින්නේ මේ ඩිජිටල් අමාත්‍යංශය අපේ රටේ ආර්ථිකයටත් රාජ්‍ය ආරක්ෂාවටත් අතිශය වැදගත් වන ඒ කාර්යයන් දෙකේදීම ඉතාම තීරණාත්මක කාර්යභාරයක් කළ හැකි සියලුම අමාත්‍යංශ වලට සම්බන්ධීකරණයක් තිබෙන අමාත්‍යංශයක් විදිහට. ඒ නිසා මේ හවුල් ආණ්ඩු යටතේ අලුත් අමාත්‍යංශයක් නම් කරලා අලුත් ඇමතිවරයෙක් නම් කරලා තිබෙනවා. ඒ වගේම පහුගිය අයවැයේ තමුන්නාන්සේලාගේ පළවෙනි අයවැයේදී විශේෂයෙන්ම මේ නවෝත්පාදන ආර්ථිකයක් පිළිබඳව, දැනුම කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් පිළිබඳව, තොරතුරු තාක්ෂණ ආර්ථිකයට බද්ධ කර ගැනීම පිළිබඳව, නූතන ලෝකයට ලංකාව විවෘත කර ගැනීම පිළිබඳව බොහෝ සිහින සංකල්ප මේ පොළොව මත අතෑරියා. එහිදී තමුනාසෙලා පාවිච්චි කරපු වචනමාලාවේ ආර්ථික ඩිජිටල්කරණයත් රටම ඩිජිටල්කරණය පිළිබඳව බොහෝ කතා බහ තිබුණා. අපිත් පිළිගන්නවා මේ මං කලින් කිව්වාගේ මේ අමාත්‍යංශයට ඉතා විශාල කාර්යභාරයක් පැවරලා තියෙනවා කියලා. මොකද දැන් ලෝකයේ ආර්ථිකයේ ගමන් කරන හැටි අනුව අපේ ආර්ථිකය වර්ධනය කර ගැනීමේදී මොන මොන ශේෂ්ත්‍රද අපිට විවෘත කරගන්න පුළුවන් කියලා හිතුවොත් අපිට වේගයෙන් ඉදිරියට යෑමේ හැකියාවක් විභවතාවයක් තියෙන අංශයක් තමයි තොරතුරු තාක්ෂණය. කෘෂිකර්මාන්තයෙන් අපිට යන්න පුළුවන් දුරේ යම් සීමාවක් තියෙනවා. එයට අපගේ තිබෙන සම්පත් බලපානවා, අපේ කුඩා භූමිය, අපේ තියෙන ජල සම්පත, මේ ආදී කරුණු රසක් බලපානවා. ඒ වගේම කෘෂිකර්මාන්තය සඳහා අපේ මානව සම්පතේ තියෙන සූදානම බලපානවා. අපේ කර්මාන්තලින් ඉදිරියට යෑමේදී අපේ රටේ තිබෙන අමුද්‍රව්‍යවල සුලභතාවය, බලශක්ති ප්‍රබවයන් පිළිබඳ කාරණේ බලපානවා. නමුත් තොරතුරු තාක්ෂණය කියලා කියන්නේ දැනටමත් යම් අපි අහම්බීය ලෙස පියවර කීපයක් තබලා ඉදිරියට ගිහිල්ලා ලෝකයේ යම් ජයග්‍රහණ ප්‍රමාණයක් අත්පත් කරගත්ත. ඒ වගේම තවමත් අපට ලෝක ආර්ථිකයෙන් විශාල පංගුවක් උරුම කරගත හැකි අංශයක්. මම මිට කලින් ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයට සම්බන්ධ විවාදයේදී මං ඉදිරිපත් කරා තොරතුරු තාක්ෂණයෙන් පහුගිය වසර 8 තුල අපි ලෝකයේ කවර ස්ථානයක්ද අත්පත් කරගෙන තිබෙන්නේ කියලා. අපේ පාසල්වල එහෙම තොරතුරු තාක්ෂණය පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් නැතුව, අපේ විශ්වවිද්‍යාලවල තොරතුරු තාක්ෂණය කියන්නේ ඉතා සුලභ සහ ශිෂ්‍යයන් තෝරගන්න පාඨමාලාවක් බවට පත් නොවී තිබියදීත් අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විශේෂයෙන් මොටි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලෝකයේ පැවැත්වෙන ඉතාම ප්‍රමුඛ පෙළේ තොරතුරු තාක්ෂණ තරඟවලදී රට ජයග්‍රහණ අත්පත් කරගෙන ගෙනහලා තිබෙනවා. පහුගිය වසර 3ම බැලුවොත් ඒ ශ්‍රේණිගත කිරීමවල මොටි විශ්වවිද්‍යාල අංක 1-2 ස්ථානයේ රැඳිලා තිබෙනවා. ඒ වගේම Google ආයතනයේ Microsoft එකෙන් ලෝකයේ විවිධ ආයතන වෙන් කරන ශ්‍රේණිගත කිරීම වලදී තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ වේගයෙන් ඉදිරියට පැමිණ රටක් වටවන අපි හඳුනගෙන තිබෙනවා. දකුණු ආසියාවේ අපි ඉදිරියෙන් ඉන්නවා. දැනටමත් අපේ රටේ දල වශයෙන් හිතුවොත් ලක්ෂ දෙකකට ආසන්න තරුණයන් ප්‍රමාණයක් මේ ක්ෂේත්‍රේ නිරත වෙලා ඉන්නවා. ඒ අපේ ආර්ථිකයේ වැඩි කොටසක් ඔවුන් මත රඳවා තැබීමට ආණ්ඩුව එම ඍජු තීරණයක් අරගෙන නොතිබී තිබියදී, නමුත් තත්ත්වය මෙසේ තිබියදී, ඒ කියන්නේ මේ අහම්බීය ලෙස සැලසුමකින් තොරවත් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අපේ තරුණයන් විසින් ජාත්‍යන්තරේ නුකහා ගන්නලා ලද දැනුම සහ දක්ෂතාවය විසින් ඉදිරියට පැමිණලා තිබියදී, තමුන්වහන්සේලා මේ ඩිජිටල් අමාත්‍යංශය හරහා ආර්ථිකය දියුණු කරනවා වෙනුවට දැන් අපිට පේන්නේ ඒ ලබාගත් ජයග්‍රහණයත් අපතේ යවන හන්දමට තමයි කටයුතු කරමින් ඉන්නේ කියලා. මම එදත් ඇහුවේ එඩ්ගා ගිවිසුම සම්බන්ධයෙන් දාගමැතිවරයා කියනකොට ඒක දෙසැම්බර් මාසේ අස්සම් කරනවා කියලා. පාර්ලිමේන්තුවේ පොරොන්දු වෙලා තිබෙද්දී එයා අස්සම් කරන්න කලින් ඒ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනවා කියලා. ඒ පිළිබඳව විශාල විරෝධයක් අපේ රටේ තරුණ තරුණියන්ගෙන් විශේෂයෙන් තොරතුරු තාක්ෂණ නිරත තරුණ පරම්පරාවෙන් එල්ල වෙලා තිබෙනවා. ඔවුන්ගේ විවේචනය, ඔවුන්ගේ විරෝධය, ඔවුන්ගේ උද්ඝෝෂණය අතිශයින් සාධාරණයි. ඔවුන් මේ ආණ්ඩුවට බරක් වෙන්නේ නැතුව රජයේ රැකියාවක් ඉල්ලන්න ඉල්ලීම් කරන්නේ නැතුව එක එක් පුද්ගලික ආයතනවල සම්බන්ධ වෙලා එහෙම නැත්නම් තනි තනි ආයතන පිහිටවාගෙන රටේ ආර්ථිකයට දායක වෙන ගමන් රටට යම් ජයග්‍රහණයක් අත්පත් කළ දෙන පිරිසක් එහෙම තිබියදී තමයි මේ එඩ්ගා ගිවිසුමක් අත්සන් කරගෙන ඉන්දියාවේ ඉන්න පහළ මට්ටමේ තොරතුරු තාක්ෂණ ශිල්පීන්ට අපේ රටට එන්න දොරක් ඇරලා අපි මේ අත්පත් කරගත්ත ජයග්‍රහණත් විනාශ කරගන්න යන්නේ. මොකද තමුන්වහන්සේ කල්පනා කරන්න එපා ඔය ගිවිසුම ගැහුවයි කියලා ඉන්දියාවේ ඉහළම මට්ටමේ ඉන්න පරිගණක ශිල්පීන් තොරතුරු තාක්ෂණඥයන් ලංකාවට එවි කියලා. ඒ වගේම අඩුතරමේ මොකද ඔවුන්ට ඒ ඉහළ මට්ටමේ ඉන්දියානු ශිල්පීන් දැන් කරන්නා වගේ ඔවුන් ඇමරිකාව එක්සත් ජනපදය කැනඩාවේ රටවල් තෝරගන්නවා, යුරෝපේ රටවල් තෝරගන්නවා. ඒ වගේම දැනුත් ඉන්දියාවේ කරන්නා වගේ එහි ඉන්න මැද මට්ටමේ වෘත්තීය වේදින විශේෂඥයන් යුරෝපේ අනිත් රටවල් ටික තෝරගන්නවා. එහෙමනම් අපට එන්න නියමිත වෙලා තිබෙන්නේ ඉන්දියාවෙත් රැකියා අර්බුද දෙකට මුහුණ දීලා තිබෙන ඉන්දියාවෙත් අඩු වැටුපකට සේවය කරන මේ තාක්ෂණ ශිල්පීන් තාක්ෂණඥයන් මිසක් ඒ ඉන්න දක්ෂයන් නෙමෙයි. එනිසා මේ ගිවිසුම ගැහුවයි කියලා ඒ තොරතුරු තාක්ෂණයේ ඉන්න අපේ තරුණ තරුණියන් පෙන්වා දෙන විදියටම එහෙ තිබෙන දැනුම නූතන තාක්ෂණ අපිට එන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ගේ රැකියා අර්බුදයට පිළිමක් විදියට අපේ රටේ තිබෙන රැකියා ප්‍රමාණය උකහා ගන්න තමයි එන්නේ. ඒ විතරකුත් නෙමෙයි මේ තියෙන බරපතල මහානිය තමයි දැන් අපි අත්පත් කරගෙන තිබෙන ලෝකේ අපි දැන් ඔස්ට්‍රේලියාවට, කැනඩාවට, ඇමරිකා එක්සත් ජනපදයට, එක්සත් රාජධානිය වගේ රටවලට සේවා සපයමින් අපි ලෝකේ අත්පත් කරගෙන තියෙන කීර්තිය විනාශ කර ගැනීමක් මේ හරහා සිද්ධ වෙනවා. මොකද ඉන්දියාව කවදාවත් අපේ රටේ ආර්ථිකය ඉහළට ගෙන යන්න උදව් කරනවා නෙමෙයි. ඔවුන් තමන්ගේ ආර්ථිකය වෙනුවෙන් තමන්ගේ ජාතික ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා අපේ ආර්ථිකය පාගා දැමීමක් මිසක් මේට උදව් කරන රටක් නෙමෙයි. ඒ නිසාමයි අපි මේ අනතුර පෙන්වා දෙන්නේ. දැන් මේ අපි අලුත් අමාත්‍යංශයක් හදාගෙන අපට මේ ක්ෂේත්‍රයේ යා හැකි බොහෝ දුරක් තිබියදීත් මේ කරන්න හදන වැඩෙන් සම්පූර්ණයෙන් මේ තොරතුරු තාක්ෂණයට සම්බන්ධ අපේ රැකියා ටික අර්බුදේ යනවා විතරක් නෙමෙයි, ඒ සම්බන්ධයෙන් අපේ ලෝකයේ තිබෙන තැනත් අහිමි කරගන්න තැනකට යන්නේ. ඒ වගේම තමුන්නාන්සලා පහුගිය අයවැයේදී මම කලින් කිව්වා වගේ ආර්ථික ඩිජිටල්කරණය පිළිබඳව බොහෝ කරුණු කාරණා මේ පාර්ලිමේන්තුව හැමුවේ තැබුවා. ඒ අතරින් තමුන්නාන්සලගේ ප්‍රමුඛ පෙළේ යෝජනාවක් තමයි මේ දැනට සීමිතව තියෙන නිදහස් වයිෆයි පහසුකම් තෝරාගත් පොදු ස්ථානවල ලබා දීමත්, ඒ වගේම අපේ රටේ විශ්වවිද්‍යාලවලට මේ වයිෆයි පහසුකම් ලබා දීමත්. මට මතකයි මේ වයිෆයි කලාප ඇති කරනකොට ඒ ඇතිකරන උත්සව තියලා කොටුවේ දුම්රිය පොළ ළඟ මාතර තැන් තැන් වල අපේ කැබිනට් ඇමතුරු ගිහිලා උත්සවාකාරයෙන් තමයි වයිෆයි කලාප විවෘත කරේ. මං අහන්නේ දැන් මොකද වෙලා තිබෙන්නේ? දැන් අපේ රටේ තරුණියන් ඒ තැන් වලට ගිහිලා වයිෆයි පහසුකම් පාවිච්චි කරනවද? කොහේ දැන් පොරොන්දු වෙච්ච වයිෆයි තමුන්නාසෙලා මහ ලොකුවට අයවැය කතාවේ සුන්දර සිහින මවන්න මේ තරුණයන්ට දීපු වයිෆයි සිහින බොඳ වෙලා ගිහිල්ලා අඩු ගානේ වයිෆයි නෙමෙයි කලින් කතා කරපු විදියට දුරකථන මතුමක් ගන්න SMS එකක් ගහන්න බැරි මට්ටමට බදු පනවලා තොරතුරු තාක්ෂණයෙන් අලුත් තාක්ෂණයෙන් මේ තරුණ තරුණියන් පිටමං කරලා තිබෙනවා බිලාවට පස්සේ ආයේ කතා නොකරන හිතර තරමේ බදු ප්‍රමාණයක් එකතු කරලා තිනවා දුරකථන වලට එහෙම කරලා තිබෙද්දී තමයි තමුන්නාසලා මේ Wi-Fi ගැන කතා කරන්නේ ඒ වගේම ගිය අයවැය ලේකණේ තමුන්නාසලා හොඳට අලෙවි කරපු එකක් තමයි මේ අපේ රටේ අධ්‍යාපනයේ තොරතුරු තාක්ෂණය එකතු කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා මේ රට පුරා ස්මාර්ට් ඩිජිටල් පන්ති කාමර 200කුයි 2016 වසරේ 200යි 2014 වසරේ පන්ති කාමර 1000කුයි හදන්න ආරම්භ කරනවා එතකොට ඔන්න දැන් ඩිජිටල් ස්මාර්ට් පන්ති කාමර වල පොතපත ඕනේ නැහැ පරිගණක ආධාරයෙන් ඉගෙන ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාව පරම්පරාවක් බිහි වෙයි කියලා තමයි කිව්වේ ඒ සිහිනේ අරගෙන ගියා මාස ගාණක් දැන් ඊට පස්සේ මේසරය ආවේ පටන් ගත්තට පස්සේ ඒක කෙසේ වෙතත් දැන් මේ ටැබ් සිහිනේ තමයි දීලා තිබෙන්නේ ඔබතුමාත් ඉතින් අහුවෙනවා මේවට අධ්‍යාපන අමාත්‍යාංශයට මොකක් හරි ස්මාර්ට් ක්ලාස් රූම් හදනවා කිව්වහම නේද අඩුගානේ අර ගුරුවරුන්ට ළමයින් යන්න බැසිකලි ටික හදා ගන්න බැරුව හරියට මේ පහසුකම් ටික හදා ගන්න බැරුව දැන් මේ සිහින විකුණනවා සිහින වලින් තමයි දුවන්න හදන්නේ
ගරු අධ්‍යාපනය ඔබතුමා ඔබතුමාට කෙලිම
මගේ වෙලාව නම් ගන්න එපා
ඔබතුමා ගරු මන්ත්‍රීතුමා අපි ඒ වැසිකිලි කැස්කිලි දැන් ඔක්කොම හදාගෙන යන්නේ ඉවර දැන්ටත් ඉවර වෙගෙන එනවා දැන් 50ට ළමයි 50ට එක ගානෙත් හදනවා ඒ වගේ මේ නවීන තාක්ෂණයටත් යන්න ඕනේ ටැප් දෙන එකට මෙච්චර මේ ඉරිසියා කරන්න එපා
ටැප් දෙන එකට කිසිම ඉරිසියාවක් නැහැ හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අර තමිල්නාඩුවේ ග්‍රයින්ඩර් බ්ලෙන්ඩර් බෙදන්න වගේ ඒ කියන්නේ ඊළඟට ඡන්දෙට එන ඉලක්ක කරගෙන නෙවෙයි ටැප් දෙන්න ඕන. ඇත්තටම මේ රටේ අධ්‍යාපනයේ තමුන්නාන්සලා තොරතුරු තාක්ෂණය එකතු කරගන්නවා නම් එය ඊට වඩා පහළ පන්ති වලින් පටන් අරගෙන තමයි ඉස්සරහට යන්න ඕනකම තිබුණේ. එහෙම නැතුව මේ ඊළඟ ඡන්දෙ කොහොමද එන්නේ මේ પરම්පරාව මොකද්ද කියලා බලලා මේ ආණ්ඩුවේ මුදල් වියදම් කරන එක නෙවෙයි තමුන්නාන්සලායි කාර්යභාරය වඩ පත් විය යුත්තේ. ඉතින් කොහොම වුණත් දැන් මේ අපි ඇත්තටම හිතුවා මේ අපේ හරින් ප්‍රාන්ත ඇමතුමා විපක්ෂ ඉන්න කාලේ සාමාන්‍ය ක්‍රියාකාරී නෙවෙයි අධික්‍රියාකාරී මන්ත්‍රීවරයෙක් හයිපර් ඇක්ටිව්. අපි හිතුවා ඉතින් මේ අලුත් අමාත්‍යංශයක් තරුණ අමාත්‍යංශයක් දීලා තරුණ අමතිවරයෙක් පත් කරාට පස්සෙත් අමාත්‍යංශයේ ඩිජිටල් එස අමති මොනවා හරි ඩිජිටල් වැඩ කොටක් දාවි කියලා ඇතුළෙත් නැහැ. බැලුවට පස්සේ අපේ රටේ ජනතාවගේ පාරට බැහැලා ඇහුවොත් අධ්‍යාපන අමතිවරයා මොකද්ද කරේ කියලා අමාත්‍යංශ කොහොමද දුන්න රැට් ටිකක් තියෙන නිසා මොනවා හරි ජනතාව කියයි. මේ ඩිජිටල් අමාත්‍යංශය මොනවද කරේ කියලා සාමාන්‍ය ජනතාවගෙන් පාට බහලා ඇව්වොත් ජනතාවට මතක තියෙන එකම එක දෙයයි තියෙන මොකද්ද බැලුන් දෙකක් උඩ ඇරියා ඒ දෙකක් දෙවිය පතන් ගියා මෙහෙම පාත් වුණා ඒ අර වෙන මොකක්වත් මතකයක් නම් තියෙන විදිහක් නැහැ ඒකත් අර පහුගිය කාලේ රෝහිත රාජපක්ෂ සුප්‍රීම් සට් කියලා චන්ද්‍රිකාව කුඩු කුණට යවුවා දැන් හොයාගන්නත් බෑ වගේ වෙලාවට චන්ද්‍රිකාව නම් හොයාගන්න බැරුවාද බැලුන් දෙක නම් හොයාගන්න පුළුවන්කම ලැබුණා ඉතින් අපි හිතුවා මීට වඩා ලොකු සෙල්ලමක් කලෙලියක් දාලා තමුන්නාන්සේ වැඩ කරાવી කියලා කොහොම වුණත් අපිට පේන්නේ මේ සංකල්ප විකිණීම හැර පටන් ගත්ත ව්‍යාපෘතිත් ඇන හිටලා ඒ වගේම තමුන්නාන්සේගේ අමාත්‍යංශයටත් කනකොක හරන තත්වයක් තමයි එන්නේ මොකද මේ ඉදිරියේදී ගේන්න නියමිත සංවර්ධන විශේෂ විධිවිධාන පනත යටතේ ඔය අමාත්‍යංශයත් අර මහා බලයක් තියෙන අමතිවරයා යටතේ එකතු කරාම තමුන්නාසර මේ තියෙන වැඩ ටිකක් කරගන්න හම්බෙන්නේ මට හිතෙන්නේ ලොකු කැපිල්ලක් මේක ඇතුලේ තියෙනවා කියලා. තමුන්නාසරවත් අපහසුතාවයට පත් කරන්න. මොකද මේ ආර්ථික ඩිජිටල්කරණය වුණාට මේකේ කරන්න පුළුවන් දේවත් කරන්න දෙන්න නැති මට්ටමක් තමයි තිබෙන්නේ. ඒ වගේම මම තමුන්නාසරගේ අවධානය යොමු කරන්න කැමතියි මේ දැනටම අත්ගත වෙලා තියෙන ප්‍රශ්නයක්. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ටෙලිකොම් එකේ මෑන් පවර් සේවකයන් පිළිබඳව මේ මෑන් පවර් සේවකයන් සේවයට රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීම ගැන මීට කලින් පොරොන්දු ගණනාවක් දුන්නා ජනාධිපතිවරණෙත් මෛත්‍රීපාල සිරිසේනතුමාගේ ඉතා බලගත් පොරොන්දුවක් තමයි මේ මෑන් පවර් වහල් සේවය අහෝසි කරනවා කියන එක ඒ අනුව විදුලි වවන්ලේ සේවකයන් 7000 ක ආසන ප්‍රමාණය බඳවාගත්ත එක හොඳයි හැබැයි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මේ ප්‍රශ්නේ තාමත් විසඳලා නැහැ. මේ පාර්ලිමේන්තුවේ මීට කලිනුත් පොරොන්දු වෙලා තිබෙනවා මේ ප්‍රශ්නේ විසඳනවා කියලා. දැනුත් සේවකයන් 2165කට ආසන්න ප්‍රමාණයක් මේ සේවාවේ නිරත වෙලා ඉන්නවා. ඔවුන් තමයි පහුගිය 2009 2015 කාලේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ යම් ව්‍යාපාරික වර්ධනයක් අත්පත් කරගත්තා නම් ටෙලිකොම් ආයතනයේ සේවක සංඛ්‍යාව වැඩි කළ නෙවෙයි අතර මේ මෑන් පවර් සේවාව හරහා තමයි මේ සේවාව ලබාගෙන තිබෙන්නේ. ඒ වගේම 1985 නඩු තීන්දුවකුත් තිබෙනවා පොහොර සංස්ථාවට එරෙහිව ලබා දීපු. ඒ අනුවත් ඔවුන්ට අයිතියක් තිබෙනවා ඔවුන්ගේ මේ සේවය ස්ථිර කරගන්න. ඒ වගේම ජාත්‍යන්තර කම්කරු නීති අනුවත් මේ මෑන් පවර් සේවකයන් මේ විදිහට වහල් සේ යොදා ගැනීම අනුමත වෙන්නේ නැහැ. මෙහෙම තිබියදී ටෙලිකොම් එක ඇතුලේ සේවකයන් සහ ඒ සමානම සේවාව සපයන මෑන් පවර් සේවකයන් අතරේ දීමනාවල වැටුප්පල ඉතා බරපතල විෂමතාවයක් තිබෙනවා. ඔවුන්ට ආහාර හා ප්‍රවාහන දීමනා නැහැ. මාසික වෛද්‍ය ආධාර මුදල් ලැබෙන්නේ නැහැ. වෛද්‍ය පරීක්ෂණ සඳහා වාර්ෂික දීමනා ලැබෙන්නේ නැහැ. පොලිස් සහන නිවාස නැහැ ලැබෙන්නේ නැහැ. යතුරු පෙර දීමනාදී කියන්නේ 107 පොලිස් සහන මුදල් ලැබෙන්නේ නැහැ. මේ මොකක්වත් ලැබෙන්නේ නැති අතරේ OT එකට සාමාන්‍ය සේවක රුපියල් 320යි මෙයාට 170යි වාර්ෂික ප්‍රසාද දීමනාව සාමාන්‍ය සේවක 180000යි මේකට 80000යි මේ වගේ බරපතල විෂමතාවයක් තියෙනවා. ඒ වගේම තමයි කතායිදී දෙන්න. ඒ වගේම ඔබතුමාම දන්නවා දැන් මේ මෑන් පවර් සේවකයන්ට වෘත්තීය සමිති අයිතියවත් නැහැ. ඉතින් මෙහෙම තිබියදී අත තමුන්වාසේ දැන් මේ මේ සේවකයන් කම්කරු අමාත්‍යවරයාත් එක්ක සාකච්ඡා කරා. කම්කරු අමාත්‍යවරයා 2016 6 මාසේ 19 වෙනිදා ඉල්ලා හිටියා.
විනාඩි 3කට කිට්ටු කාලයක් තියෙනවා.
මම ගන්නවා මේ දෙන්න.
කාගෙන්ද ගන්නේ?
සුළු හඳුන්නේ නැති. හඳුන්නේ නැති. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ පත්වීම් ලැබීමට අවශ්‍ය සුදුසුකම් සපුරා සිටි සේවකයින්ට වත් පත්වීම් ලබා දීම සාධාරණ මෙන්ම යුක්තිසහගතයින් ඔවුන්ට එසේ පත්වීම් ලබා දීමට මම නිර්දේශ කරමි කියලා කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධ අමාත්‍යවරයා 2016/6/23 ඔබතුමාට දන්වනවා. ඔබතුමත් තමන්ගේ යටතේ තිබෙන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට කම්කරු හා වෘත්තීය අමාත්‍යතුමා ලබා දී ඇති නිර්දේශ සඳහා ඉදිරි පියවර ගන්න කියලා 2016/7/11 ඉල්ලා හිටිනවා. එහෙම තිබිලත් අමාත්‍යවරයා විදිහට අමාත්‍යංශ ලේකම්වරයා ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරියාට දැන් දෙතුන් සැරයක් මතක් කළ තිබියදීත් තවමත් මේ ටෙලිකොම් එකේ මෑන් පවර් සේවකයන් ස්ථිර කරලා නැහැ. ඒ නිසා මම ඉල්ලා හිටිනවා තමුන්වහන්සේගෙන් ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා. ඇයි මේ දිගින් දිගටම කම්කරු අමාත්‍යවරයාත් පොරොන්දු වෙලා තිබෙද්දි කම්කරු අමාත්‍යවරයා නිර්දේශ කළ තිබෙද්දි ජනාධිපතිවරයා පොරොන්දු වෙලා තිබෙද්දි අමාත්‍යංශ ලේකම්වරයා ටෙලිකොම් ආයතන දන්වලා තිබෙද්දි මේ සේවකයන් ස්ථිර නොකිරීම පිළිබඳව හොයලා බලන විතරක් නෙමෙයි මේ සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් දෙන්න කියලා මම ඉල්ලා හිටිනවා. ඒ වගේම පහුගිය කාලේ තමුන්වහන්සේගේ අමාත්‍යංශයට මයිති මේ හම්බන්තොට තොරතුරු තාක්ෂණ උද්‍යානය ඒ තොරතුරු තාක්ෂණ උද්‍යානයේ විදුලි සංදේශ මාධ්‍ය මධ්‍යස්ථානයේ ඉදිකිරීමට රුපියල් බිලියන 2.6ක් වෙන් කළා තියෙනවා. ඒකට උපදේශක සේවාව ලබා ගන්නකොට රුපියල් මිලියන 132ක කොන්ත්‍රාත් එකක් ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධන කිරීම සංස්ථාවට ලබා දීලා තියෙද්දි බාහිර උපදේශකවරු 3 දෙනෙකුට මාසික රුපියල් 100,000 ගානේ මාස 4ක් 112,000ක අමතර මුදලක් ගෙවලා තිනවා කියලා විගණන වාර්තා සඳහන් කරනවා. ඒ වගේම මේ මධ්‍යස්ථාන ඉදිකිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් බරපතල ගැටලු පැන ගිලා තිබෙනවා. සමම ඔබතුමාගේ අවධානය යොමු කරනවා මෙන්න මේ තොරතුරු තාක්ෂණ උද්‍යානයේ ඇති වෙලා තිබෙන දූෂණ අක්‍රමිකතාවය පිළිබඳ හොයා බලන්න කියලා. ඒ වගේම තව කරුණක් ඉදිරියට තිබෙනවා. දැන් ඔබතුමාට අයිති නැති වුණත් මේ විදුලි සංදේශ නියාමන කොමිසමේ සමාජිකයෙක් විදියට පහුගිය දවස්වල ජනාධිපති නීතිඥ හේමන්ත වරණකුලසිරි මහත්මයා පත් කළා. එතුමා පහුගිය කාලේ රාජපක්ෂ ආණ්ඩුව කාලේ කොහොමද කටයුතු කරේ කියලා මේ කවුරුත් දන්නවා. ඒ වගේම 2010 ජනාධිපතිවරණයේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය දේශපාලන වාසියට යොදා ගන්න එතුමා කොච්චර කටයුතු කරාද කියන එක රටම දන්නවා. සමේ තමන් වහන්සේගේ අමාත්‍යංශයට අයිති නොවුනත් හැබැයි ඔහු විදුල් සංදේශ නියාමන කොමිස සභාවේ සමාජික හැටියට පත් කළ තිබියදී මේ නොබෝ දිනක ගම්පහ මහේස්ත්‍රාත් උසාවියේ පැවැත්වෙන නඩුවකට ඔහු විත්ති පාර්ශ්වය වේවත් පැමිණිලි පාර්ශ්වය වේවත් දෙකම නියෝජනය කරනතු මැදිහත් වුණා. මැදිහත් වෙලා ලංකා ඊ නිවුස් කතුවරයාට එරෙහිව චෝදනාවක් ඉදිරිපත් කරලා ඔහුට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කරන්න කටයුතු කළා. සා මේ එක පැත්තකින් මේ පහුගිය රාජපක්ෂ පාලනය පවත්වාගෙන යන්න ඒ පාලනයට උඩගෙඩි දීපු දූෂිතයන් මේ ආයතනවල බඳවාගෙන මේ රටේ මාධ්‍ය මර්ධනයට මාධ්‍යවේදීන් තර්ජනය කරන්න මේ යම් යම් පුද්ගලයන් කටයුතු කළා තිබුණා. දැන් මේ ඒ අයත් මේ විදුලි සංදේශ ක්‍රියාවලට සම්බන්ධ වෙලා ඉන්නේ. සා මේක දැන් මේ ඇමතිවරු තනි තනියම මේකට විරෝධතාවය ප්‍රකාශ කරන්න වැඩක් නැහැ. මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියලා රටට කියන එක අමාත්‍ය මණ්ඩලයේ කැබිනට් මණ්ඩලයේ බාරයි. ඒ වගේම තමුන්නාන්සේ යෝජනා කරන්න කැමති විශේෂයෙන් මේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය අපට සෞඛ්‍ය අමාත්‍යංශයත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන්. මේ අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය විධිමත් කරන්න මේ රෝගීන්ගේ රෝග ඉතිහාසය වාර්තාගත කරගන්න මේ තොරතුරු තාක්ෂණය සම්බන්ධ කරගන්න පුළුවන්. නමුත් තවමත් ඒකට ක්‍රමවත් වැඩපිළිවෙලක් නැහැ. ඒ වගේම පහුගිය අයවැයේදී අපි මාධ්‍ය අමාත්‍යවරයත් එක්ක සාකච්ඡා කරා. අපි ඉල්ලා හිටියා මේ රටේ චිත්‍රපට ශාලා ඩිජිටල්කරණය පිළිබඳ අවධානය යොමු කරන්න කියලා. පොරොන්දුවක් දුන්න මැතිවරණදී කරනවා කියලා. හරින් ප්‍රාන්ත අමාත්‍යවරයා ඊට පස්සේ ඒ පිළිබඳ අවධානය යොමු කරන්නම් කියලා මුදල් වෙන් කරන්නම් කියලා කිව්වා. නමුත් තමුන්නාන්සේ මුදල් වෙන් කරගන්න තියා මේසරේ තිබුණු මුදලත් කප්පාදු කරලා තිබෙන්නේ. ගිය සැනේ රුපියල් බිලියන 10ක් විතර තිබ්බා. මේසරේ එක බිලියන 2කට අඩු කරලා තියෙන්නේ. එහෙම තිබෙද්දි මම හිතන්නේ මේ චිත්‍රපට කර්මාන්තයේ ඩිජිටල්කරණය කරන්න තමුන්නාන්සේට මොකක් හරි අවධානයක් යොමු කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් මේ පාර්ලිමේන්තුවේ පොරොන්දු වෙලා ඉටු නොකළ පොරොන්දුවක් විදිහට ඉතුරුලා තියෙන එක මතක් කරන්න කැමතියි. අවසාන වශයෙන් මම කතා අවසන් කරන කලින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙන්න මේ එකම එක ප්‍රශ්නයක් ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යවරයාගේ අවධානය යොමු කරන්න කැමතියි. දැන් මේ අනුරාධපුරයේ හරක් බෙදෙන්නේ කොහොමද කියලා. ඒ හරක් බෙදෙන්නේ හරක්ගේ කැමැත්තටද නැත්නම් ග්‍රාමීය කටයුතු අමාත්‍යංශ කැමැත්තටද කියලා දැනගන්න කැමතියි. මොකද අපිට ආරංචි විදිහට ඒ හරක් යන්නේ එක්සත් ජාතික පාක්ෂියන් ගෙවල් වලටලු. තමුන්නාන්සලා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශ නිලධාරීන් ගිහලා අහනවත් දන්නේ කැමති යන්නේ එක්සත් ජාතික පාක්ෂිය ගෙවල් වලටද කියලා. එහෙම කියන පස්සේ හරක් ඔලුව වනනෝ නම් ඒ ගෙවල් වලට යවනවා වගේ තමයි පේන්නේ. මොකද මේකේ මේ රටේ භාණ්ඩාගාරයේ මුදල් වියදම් කරලා පශු සම්පත් කර්මාන්තේ නගා සිටවන්න වැඩ කරනවා නම් ඒකට ක්‍රමවේදයක් තියෙනවා. නිකන් ඔහේ අර කුකුල් පැටව බෙදන්න වගේ බැසිල් රාජපක්ෂ මහත්තයා බෙදලා හරියන්නේ නැහැ. ඒකේ ප්‍රතිඵලය අපි දැක්කනේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා තමුන්නාසේ මේ කොහොමද අනුරාධපුරයේ හරක් බෙදන්නේ, ඒ හරක් එක්සත් ජාතික පාක්ෂියන් ගෙවල් වලටම කොහොමද ගාල් වෙන්නේ කියන එක පිළිබඳව පිළිතුරක් දෙයි කියලා. ඒක බොහොම ස්තුතියි.